එතන මේ සමාධියක් ගැන අපි කියනකොට ශනික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියන මෙන්න මේ සමාධි ක්‍රම තුන ගැන හොඳට පැහැදිලිව කියලා ගන්න. දැන් මුල දිනේ මේක පැත්තට කියන දෙයක්. දැන් ශනික සමාධිය කියන එක අපි හැම කෙනෙක්ගම හැමෙලේම තිබිය යුතුයි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි හිතමු දැන් ගුරුවරේ ළමයි කටියට උගන්වනකොට ඒ ගුරුවරයාගේ මනස ක්ෂණයක් ක්ෂණයක් පාසා එක එක ළමයාගේ අවධානය යොමු වෙනවා. ඒවා උගන්වන විෂයකදී යොමු වෙනවා. විවිධත්වයන් කරා හැමතැන පරිසරයකදී යොමු වෙනවා. අවතේකන උදාහරණ උපමා දෙන්නේ ඒ අවස්ථාවන් කරා යොමු වෙනවා. මෙන්න මේ අවධානයේ නිරතව ඒ තැන්ට ගැලපෙන විදිහට අවධානය ක්ෂණිකව විලක් කරනවා. එතනින් විසිරෙන්නේ නැති වෙන්නේ ඒක හිත පිහිටවලා නම් ඊටේ ගන්න පුළුවන් හැකිය ලැබෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියන ක්ෂණික සමාධි අවස්ථාව. අපේ ජීවිතයේදී අපි ඔය ටික කරගෙන යනවා එදින්දා වැඩ කරනකොට. දැන් ක්ෂණික සමාධි පවත්වන්න ඕනේ නම් අපි උපචාරව අර්පණා සමාධි පවත්වන්න ඕනේ. අපි සමාධි ගන්න ක්‍රමය වරද්දා ගන්නවා. බොහෝ දුර සමාධියකදී චන්දරාගයක් ඇති වෙනොත් එහෙම. ඒ පුත්‍රයන්ට සමාධියකට වැටෙන්නේ අර අර්පණා සමාධිය කියන දේ කියන ස්වභාවය. අර්පණා සමාධිය කියන්නේ ධ්‍යාන සමාපත්තිය. ධ්‍යාන සමාපත්තිය සමාධියකට අර්පණා සමාධිය කියනවා. මේ සමාධියේ මේ අර්පණා සමාධිය ලබන්නට පුත්‍රයා මූල ගුරුවක් හවුතට පැහැදිලිව ලැබිලා තියෙනවනේ. ශ්‍රේණික සමාධිය සහ උපචාර සමාධිය. දැන් ශ්‍රේණික සමාධිය කියන්නේ තේරුම් ගන්න අන්නේ වගේ අවස්ථාවක්. ඒ මොහොතේදී নানা ආකාරයේදී අරමුණු පස්සේ අපිට යවන්න වෙන්නේ වෙනවක් කියන්නේ. දැන් අරමුණු එක්කන් කරන්නේ අරමුණු දික් කරන්නේ මේ ආදිවාසී එක එක ඒවා කරලා විදුත් විකෘති කරන එකක් කරා. මේ ශ්‍රේණික සමාධිය කියන්නේ අරමුණු නැති කිරීමක් නෙමෙයි. අපි යම් කිසි කරන වැඩකට ඉන්න කරනකොට ඒ අතර විහිළුවලා කරන්න තියෙන වැඩක් නෑ. ඒ වෙලාව තුල අපි ඉන්නෝනේ ඒ ස්වභාවය අපිට වාහනයක් එලවනවා කියන අපි දිහා මේ එයා දැනගන්න ඕනේ බ්‍රේක් ගහන්න ඕනේ දැන් බ්‍රේක් ගන්න. එයා බ්‍රේක් ගන්න සමාධිය තියෙනවා. ඊට පස්සේ ගියර් එක අරගෙන නම් ගියර් එක මේ පළවෙනි එකට දාගන්නකොට නැහනම් මේ ෆස්ට් එකට දානවා කියලා කරනකොට එයා දැනගන්නවා ඒකේ ඒකට දාගන්න. විනයක ගාන කියන වාහනේ කැරේ. ඒකට ඕන වෙලාවෙ එයා දැන් දාන්නේ අහවල් එක ටයිම් ගියර් එක. බ්‍රේක් වත් කරන්න ඕනේ නැහැ දැන් වෙලාව හරි. ඒ සමාධිය එතෙන්දි තියෙනවා. අර ක්ෂණික සමාධිය කියන්නේ ඒ මොහොතේ ඒ වැඩේ කරනකොට හරියාකාරව අවධානය වරදින්නේ නැති වෙන්නේ ඒක කිරීමේ හැකියාව. එහෙනම් ක්ෂණික සමාධිය තියෙන්න ඕනේ. ඒකෝ තමයි වැඩි කාර්යක්ෂම විදිහට කරෙන්නේ. හොඳ පළකුරුද්දක් ඇතුළු දක්ෂ විදිහට කරනවා කියන්නේ අන්නේ පුදුමයි. මෙන්න මේක ක්ෂණික සමාධිය. මේක ලෞකික ප්‍රත්‍යාමාර වාහනයක් කරනවා වගේ හිතනවා. පරිමාර්ගය වන්න කෙනෙකුට ශ්‍රේණික සමාධිය ගන්නවා නම් එයා දැනගන්න ඕනේ මේ මොහොතේදී මම දැකින හැඟීම මේකයි. මේ හැඟීමට මේ ජාති කර්මස්ථානේ තී කරන්නේ. මට මේ ඇහැ යොමු කරනකොට දැකේ මේ රාග ආරම්භ වුණා. මේ රාග ආරම්භ වුණා මෙහෙම තී කරන්නේ. මේ විදිහට මම කතා කරන්නේ ගියා මේ යන්නේ වේද කතාව. මේක වැරදි. මේක නවත්තන්න ඕනේ. අනේ ශ්‍රේණික සමාධිය අපි දැනගන්න ඕනේ ඒ අවස්ථාවේ ඒ කරන වැඩි වෙන මනා හැකියාවකින් දැකීමේ මේ කුසලතාවය. මෙන්න මේකට කියනවා ශනික සමාධිය පුරුදු කරනවා. ශනික සමාධිය හැම කෙනෙක් අත්‍යවශ්‍යයෙන් ප්‍රගුණ කරගත යුතු දෙයක්. එහෙම කරගන්න කෙනාගේ මනස කවදාවත් විකෘති වෙන්නේ නැහැ. එන්නිට තීක්ෂණ බවවත් වෙනවා. එයා දැනගන්නවා ඊයේ අවස්ථාවේ මම දැන් මේ මොහොතක් පාසා පරිවර්තනය වෙන අරමුණ වලට පරිවර්තනය වෙනවක් මේ ඉන්නේ. දැන් පොඩක් කතා බලන වෙලාවක් තියෙනවා. අන්න උපචාර සමාධිය. දැන් මේ විලාසිතිය අපිට අර වගේ හිමි ඇඟිලි ගහන්න අනික් අය ගැන හොයන්න බලන්න වර පිටපන්න වෙන ක්‍රියාවක් අතපය ක්‍රියා කරන වෙලාවක් නෑ. අවධානය යමකට යොමු කරගත්තා නම් ඊටෙනින් අවධානය පිටනකින් ඊ වැඩේට අවධානය යොමු කර ඉන්න වෙලාව. පොතක් පතා බලනවා. බණක් අහනවා. අහගෙන ඉන්න වෙලාව. ඒ වෙලාවේ වෙන මොනවත් අනික් ප්‍රශ්න නෑ. අවධානය බොහෝ වෙලාවක් එකාකාර යම්කිසි මේ වැඩ පිළිවිල යොදන්න වෙන වෙලාවල්. ඒ වෙලාවේ මේ වැඩ පිළිවිලට මනස යොමු කරලා විනාශ වෙවට යන්නේ නැති වෙන්නේ. ඒක පුරුදු කරගන්න ඕනේ. මෙන්න මේකට කියන උපචාර සමාධිය. ඒතර යා ධානලාභී වෙන්න ඕනේ. ධානීර සම්පදිත උනා. යා අරණ්‍ය රුකුණ්‍යාගාර වෙන්නේ. බුදකලා විවේක ස්ථානෙට ගිහිල්ලා පහසු ආකාරයෙන් වාඩි වෙලා ඒකෙන් ඉඳලා ඉතම ගත කර්මස්ථානෙ අරගෙන ඒ කර්මස්ථානෙ පිළිඳගෙන ධානීට යනවා. අනේ අර්පණා සමාධි. මේ අර්පණා සමාධි සමාධි දෙක දුරු වෙන අර්පණා සමාධි සමාධි දෙක දක්වන්නේ. උපචාර සමාධිය දුරු වෙන උපචාර සමාධිය ගැවෙන්න පුළුවන් දුරු. ශනික සමාධිය අවශ්‍ය දෙන්න අනික හේතුවක් තියන්නේ ශනික සමාධිය ඉන්න පුළුවන් දුරු. ඒතර බුද්ධලේ හැම මොහොතකම සමාධිය ඉන්නවා කියන ඕනෝ. දැන් අද කරන්න හදන හැම මොහොතකම සමාධිය ඉන්නවා කියලා හැම මොහොතකම ධානයට සමාධියට හදලා. වාසික යන කොට ධානයට සමාධියට හදලා. මාළු වෙනවර හොද හැටි ගන්න ධානයට සමාධියට හදලා. මොකද ඒ? විකෘති යන්නේ කරගන්නේ. දැන් හොද්දා කියදලා වෙන්නාට යක් දින මේ වැඩේ කරා. උපචාර සමාධියට. ඒ වෙලාවේ. නැන අල ධර්මද මතක කරන්නේ, ලුණු ධර්මද මතක කරන්නේ, මිරිස් කොච්චර ධර්මද, ලුණු ධර්මද මතක කරන්නේ. ඔය යන ගිහ කන්න බලන ලුණු දාලා නැහැ. එක මිරිස් වැඩි, එක මිරිස් අඩුයි. මොකද ඒ ලබන්නේ? උපචාර සමාධියත් වෙන අවධානය යොමු වෙන පොද්ද වෙන්නේ. ඉතින් ඊයර වෙලපහති කියන්නේ දැන් මේකේ මේ දී දැම්ම මේ දී දාන්න ඕනේ, මෙච්චර කරන්න ඕනේ, මේ දාන්න පදව ගන්න ඕනේ. අන්න බොහෝ ලස්සන දෙයක් තියෙනවා. දැන් හොද්දා කියනකොට වත්තුන් හැටි අපි ඉන්නේ උපචාර සමාධිය කරන්න. පොතක් කතා බලනකොට උපචාර සමාධිය. බණක් අහනකොට උපචාර සමාධිය. දැන් ඊයර හිතේන කවුරුහරි කතා බහ කරගෙන ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා. ඒලක් ශ්‍රී සමාධිය. අරමුණ කියන එකේ වෙනස. එක එක නට අවධානය යොමු කරන්න. ඒක
ඉන්ද්‍රිය භාවනාවේ කියන්නේ තුනම වැඩින්නේ.
ඉතින් ඉන්ද්‍රිය භාවනාවේ තමයි තුනම වැඩි කරන්නේ.
අර්පණා
අර්පණා සමාධියද ගන්නකොට ඉන්ද්‍රිය භාවනා තුලින් මේ හදන ගන්නවා. අර්පණා සමාධියද ගන්නේ ඒක ආයතන වල ස්වභාවය බලනවා. ස්වභාවය බලනනේ අක් ආයතනේ මොකද්ද? රූප ආයතනේ මොකද්ද? ලෝත ආයතනේ කොහොමද? ශබ්ද ආයතනේ කොහොමද? ගන්ධ ආයතනේ කොහොමද? ඉතින් දිහේ කරවලා ඉන්න. ඒක ඒකනේ ආයතන. එතන සමාධි විදර්ශනා දෙක මේකට වැඩිනවා. මේක රැදින්නේ අර්පණාව දෙන්න ඕනේ. ඒකෙන් බලාගන්න පුළුවන් යන්නවා ගැති ලක්කේ. හරියක් නැහැ නේද? නිවද හිත පිටේ. ගියා අර්පණාව. නිවද හිත පිටේ වර මත කෙලිමු. ඵලයෙන් හා මේ මේ ධානයේ දෙක මෙතන. ලැබු ධානයේ ලැබු ඵලයේ දෙක එකට ඉස්සර වෙයි. එතකොට අපි
දැනගන්න ඕනේ ඒ අවස්ථාවේ මට තියෙන මොන සමාධියද?
අන්න ඒකයි කියන්නේ. අපි දැනගන්නේ මේ මේ අර්පණා සමාධිය අවස්ථාව මේ තියෙන්නේ. ඒක අපි දැනගෙන කරන්නේ. මේ උපචාර සමාධිය මිත්‍ය ගැලපෙන විදිහට ඉන්න ඕන වෙලාව. ඒක ඒ විදිහට එහෙම ඉන්න ඕන.
උපචාර සමාධිය කියන්නේ ඉන්ද්‍රිය භාවනාවද? ඒක තේරෙන වෙලාව මම කියනවා.
ඒක වෙන්නේ ඔව්. දැන් ඉන්ද්‍රිය භාවනාව වැඩිවොත් වැඩිුණු ඉන්ද්‍රිය භාවනාව ඇති එක්කෙනාගේ ලක්ෂණය වෙනස් වෙනවා. ඉන්ද්‍රිය භාවනාව වඩන වෙලාව ඒක. වැඩිුණු ඉන්ද්‍රිය භාවනාවේදී තියෙන ගති ලක්ෂණේ තමයි ඒක. ඔව්. ඉන්ද්‍රිය භාවනාව වඩන වෙලාවට ඒ ක්‍රියාවලිය කරනවා. ඒකදී අපි නුවණක් වැඩනනම් වැඩිච්ච එක වැඩුණු ලක්ෂණය. ඒක තමයි ප්‍රතිපලය. එතන මේ කර්මයයි විපාකයයි වාර. හේතුයි ඵලයයි. දැන් ඉන්ද්‍රිය භාවනා වඩන එක ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය භාවනා හේතුව. ඒක වඩපු දෙනාට අකම්පිත භාවයේ ඵලය. මේ ඵලයේ මුත්‍රින් එක වෙන එක හේතුව ක්‍රියාත්මක කරන තව එකක්. මේ ඉන්ද්‍රිය මේක හැම වෙලෙම ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඉන්ද්‍රිය භාවනාවට රූප විලා ඉන්ද්‍රිය භාවනා. ඒ ඔය හැමතරම ඉන්ද්‍රිය මෙහෙමනේ කියලා. අතකන විවනාසී ශරීරයේ මන යම් කිසි දෙයක ක්ෂණිකව මෙහි ආවන අරමුණු වලට මෙහා දෝලලාට ගන්නවා ඉන්ද්‍රිය භාවනාවෙන් ක්ෂණික සපහ. නමුත් ඉන්ද්‍රිය භාවනාව තුළ බොධිපාරසලාම තේරෙන වැඩේ නවන ඔයි අර්පණ සමාධියත් තැනින් වගේ. ඔයි ඉන්ද්‍රිය ඉන්ද්‍රිය භාවනාවේ කියන ගන්නේ ඉන්ද්‍රිය භාවනාවේ තවත් අවධානය ගන්න ඕන. ඉන්ද්‍රිය භාවනාව එක ආකාරයක එක ඉන්ද්‍රිය භාවනා වන්නවර ශනික සමාධි උපචාර සමාධි අර්පණා සමාධියට අනුකූලව වරන්න ඕනේ. ඒක වරන්නේ එහෙමයි. දැන් ඉන්ද්‍රිය භාවනාවෙන් ශනික සමාධිය වඩනවා. දැන් අපි දුමු තැනකට ඉදිරියට හරි කතා බහ කරන්න හරි යන්න ඉන්න හරි ගමනක් හදේුණා. වාහනයක පැත්තක යනවා පාරේ. අඳුරු ණයත් යනවා, නාඳුරු ණයත් යනවා, හොරුත් යනවා, මංකොල්ලකාරයත් යනවා, පිට්ටනියක මංකොල්ලකාරයන් ඉන්න එකත් ඉතිපස්සෙන් එනවා. ඔය යටි විවාහ තියෙන වෙලාවක් තියෙනවා. දැන් යා ඉන්ද්‍රිය භාවනාවද දැන් දැනගන්න ඕනේ හැම එකක්. ඇහැම කරන්නේ කාඩි දෙහෙල මොහ හැට එක බලක්. ඇහැම කරන්නේ තමන්ට අවශ්‍ය කෙන වැඩි කර ගන්න නම් ඒක කරන්න පුළුවන් කරනවා. කණේම කරන්නේ කාඩි දෙහෙල මොහ හැන්න ඒක බලක් කරනවා. දැන් කාඩි දෙහෙල මොහ හැන්න අනුකූල කණේම කරන්න පටන් ගන්න එක තමයි සල්ලි පොටේන අපාගෙන ඉන්නේ අපි දන්නේ. මේ දෙකෙන් ඇද්ද? මිනිහ අර වෙන පැත්තක බලාගෙන ඉන්න වෙන දිහා උඩ බලාගෙන ඉන්නවා. අනිත් පැත්තේ පොකට් එක හරි නැහැ. අපි දන්නේ කල්ලි තම කපලා වට දන්නේ. තාප්පුව කපලා හරි පොටේ කරා යන අපි දන්නේ නැහැ. මොකද අපි මේ වෙලාවේදී අවධානය යොමු කරන්නේ අපි මේ වෙලාව ඒකට ගැලපෙන්නේ නැහැ. මේක මෙහෙම පිළිගිරේ ඉන්න වෙලාව. එහෙනම් මම මේ වෙලේ වල වැඩ වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මන අපෝදිසියක් නේද මාගේ. මම මුදලාගෙන. ඒක ලෑයිකම ඉන්නවා නම් එහෙම. ලෝකේ තියෙන එක රැඳිලා යන්නේ නැහැ. අන්න අවධානය හරියවද කියලා. ඒ මෙයාට ඒ වැඩේ කරන්න බැහැ. අන්න ඒ වගේ තමා විසින් කරන කටයුත්තට අනුකූලව ඒ ඉන්ද්‍රිය භාවනා හැදෙන්න. ඉදිරියට ජීවත් වෙනකොට තමාට අවශ්‍ය කරන තමාගේ කටයුත්ත දකින්න ඕනේ. දැන් මම මේ කරන්නේ මොකක්ද? ඒ විලාවේ එයා ඒකේ ඉන්නේ. ඉතින් ඔය හැම එකම චන්දරාගය අත්හැරීම විතරයි කරන්න තියෙන්නේ. වැඩ පිළිල හඳුනනකොට ප්‍රමාණිකුල වැඩ පිළිල හඳුනන අපි දැනගන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ අපි යන්නේ මේ චන්දරාගයෙන් ඇලෙන එක ගැන බහැලා තියෙන්නේ. භාවනාවේ චන්දරාගය. ඒක හැම වෙලේම බිය දෙන්න බත්වලු කින්ද ගත්තත් අනිකාට වෙන්නේ භාවනාව. අන්තිමට යා චන්දරාගය දුරු කරන්න බැරි නිසා මාන්නය එතනවා කියනවා. ඊට පස්සේ භාවනාව මාන්නය ඉඳපදින. ඒකත් එක්තරා විදිහට මේ තමන් ගැන හොඳට හාර මම මොකද තමන්ගේ පිටිසහතරේ භාවනාවට දැනද දෙන්නේ නැහැ. එයා හිතනවා වල් පිටිසහතරේ දැනද දෙයි කියලා. උඹ කියනවා මේ අනිකේ දැනද කියලා. ආ කිච්චේ කියනවා මේ ආ භාවනා කරන කෙනෙක් අනේ වැඳලා කියනවා. නෑ අපේ මිනිස්සු ඒක දන්නේ නැති නිසා අපේම අය පිළිසෙ ඒක දන්නේ නැති නිසා අර අපේ පිළිස අතරේ ගෞරව කරන අවස්ථාවක් දැකලා උන් හිතා ගන්නවා ඒක හරිය හැමතැනම කොහොම කරයි කියලා කියලා බස්කෝල් එකේ ඉඳගෙන තියා ඇප් තියා ගන්නවා. මේ මිනිස්සු මොකද කරන්නේ? ආ පිළිසෙ කියන. මේ අපි හිතන්නේ පටකිටත් බලනවා කොහොමද අනික ප්‍රතිචාර. බලනකොට උන් ගිරාතේ විවිධ තරම් hina වෙනවා පොළොපං කරනවා. දෙකින් තාලකන් කියන බැන බැන අපි භාවනා කරනවා. නෑ ඉතින් මේ වගේ මහා පිස්සෝ ඉන්නේ භාවනා පිස්සෝ හැදෙන්න බලන හේතුව ඕකයි. මේ භාවනාව ගැන දැන නැතිකම නිසාමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම විසුණු මහත්මිය නමක් කියලා අවසින් හරි. බිහි කෙනෙක් අතින් හරි පාරට ගලන්න පස්සේ. ඇත්ත වශයෙන්ම එයා මේ මොනවත් බණක් ගැනවත් දන්නේ ඒ කත්තකවත් ඉන්න කෙනෙක් දිහා හොයන්න බැරි වෙනවා නේද? එයා එහෙම කෙනෙක්ද කියලා දකින්න බැරි පරිසරයක එයා ඉන්නේ. අවධානය කරන වැඩේ කරා. දැනට ඔවින විදිහට. අන් ඒතර ශනික සමාධිය එතන තියෙන්න ඕනේ. ඉන්දිය උපචාර සමාධිය ඊට කලින් එන්නේ. අර්පණ සමාධිය ඊට සුදුසුද? ආරමේ රූප වුණාගාර විවේකාගාර අවුගන්නෙත් එහෙම නැත්නම් ඒකම ගලපින පිටක් එකල කර උල්ලායක සමාන පිටස භාවනා කරන තන අන්න එහෙම දැනගෙදී වෙන එකට වහින්න මේ ඔකේ දැන නැති කට්ටියක වහද්දා ගන්න ඊට පස්සේ ඉත වැඩින්නේ කොහොමද
වෙනවද
රාගදේශ මොහ එනවනවත් නැහැ සාගදේශ මොහ එනික අවශ්‍ය නැහැ කොයි හැමතැනකම කරන්නේ ඒක තමයි කරන්න ඕනේ නමුත් ඒක කරන්න අවශ්‍ය කරන පරිසරයේ ක්‍රමන තම දැනගෙන තියෙන්න
ඕනේ
ඒක කියන්න තමයි ඒ ඇක්තියගෙන කරන්නේ ඔබ අර්පණා සම්පන්න එකදේම ඒක උපචාර සමාධියේ ඇසරගෙන කරන්නේ දැන් පොතක් බලනකොට ඇස්තියගෙන නෑ ඒක ඇසරගන්නේ අපි අවධානය දෙමින් අපිට ඒක කරන්නේ නැහැ ඉතල උපචාර සමාධිය වැඩින්නේ ශරීර සමාධිය වෙන්නේ අර උපචාර සමාධිය පිටද එහෙම ඉඳ කියන පස්සේ යා ඒක කරනවා මිසක් ඒක හදාගන්නේ ඉතින් කතා කරන තැනක එයාට ඇහෙන්නේ එයා කරන්නේ වෙන වැඩක් තම මෙලක් වීදියේ මොකක්ද කියලා හනනවා එයා බලනවා එයා ඉන්නේ වෙන හිතවිල්ලක වැඩි එකට හිතෙන්නේ නැහැ. ඉතින් බලනකොට කරන්ඩාල් වැඩි ඔක අතරපාව. සුද්ධින විකෘති වෙනවා. එහෙනම් මේ ක්ෂණික සමාධියේ වඩන තැන දැනගෙන. ඒදි ක්ෂණික සමාධිය වඩන්න ඕනේ. ක්ෂණික සමාධිය දැනගන්න ඕනේ. මම කොච්චර වේගෙන් මේ අරමුණ ඒ යට අවධානය යොමු කළා. කාගේද දේශයට මොහේට අරමුණ වෙනවා නම් ඒ වගේම කරනවා. කාගක්කේද දේශක්කේද මොහක්කේද හේදී අරමුණ පස්සේ එබඳු වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහෙම දැනගෙන ක්ෂණික සමාධිය පුරු කරගන්න. උපචාර සමාධියට යනකොට එන්න පුළුවන් නව කතා කතා කරන්න බලන්න. හැබැයි ඒක රාගය නිසා මොකක්ද හේතු වෙන්නේ කියලා. ඒකේ තියෙන උපචාර සමාධිය. ඒක රෞද්‍රිකයි මිලිකයිතයි. ඒ වගේ මිත්‍යා සමාධියක් එනවා. අපි වැඩන්නේ සම්මා සමාධිය තේරුම් ගන්න. එහෙනම් අපි බලන කොට බලන්න. ඒ විලායි දැනගන්න මේ නව කතා කතා හරියට නැති එක. මේක බලන්න මම අවධානය යොමු කරන්නේ. මේ ගැඹුරු දහමක් අරගෙන අවශ්‍ය කරන කනකොට මේක වැදගත් දෙයක් තියෙනවා. මම ඒක අවධානය යොමු කරලා මම ඒක බලනවා කියලා. අන්න ඒක ගලපා ගන්න ඕනේ. ඒක රාගය නිසා මොකක් හැන්නේ සෙවෙන පැත්තට යනවා. උපචාර සමාධියක් වෙලෙනවා. අර්පණ සමාධිය තියෙනවා. අර්පණ සමාධිය අපි දකින්නේ මේ ලෞකික සමාධිය කියලා. මේ සිත දිහා බලන්නේ හිතෙන් තැන් කරන එක ලෞකික සමාධිය. ඒක ලෝකෝත්තර සමාධියක් නෙවෙයි. හැබැයි ලෞකික සමාධියක් නිසා ඒක අර්පණ වෙන්නේ. ධානී ලැබෙන. ධානී ලැබෙන හේතු කාර්ය දෙන්නා ඒක නිවන් හදදී. අනේ යෝගීන්ගේ වැඩ. නැහැ යන්නේ යෝගීන්ගේ සමාධිය වෙන්න කගේද? බෞද්ධ කෙනෙක් නේද මේ කරන්නේද? බෞද්ධයා නිවන අරමුණු කරගෙන අර්පණ සමාධියට වයි කියනවා. ඉතින් හරිද? ඉතින් මේ ක්‍රමෙට මේ සමාධිය වඩන තැන සමාධිය ආකාරي තේරුම් අරගෙන සමාධිය වඩන්න ගුරු කරගන්න. මේක දකින්න නැතුව ගියතම් පටන් අපිට වෙන්නේ මේක අපහාසයට ලෝතරේ. අපි වැඩි අහාත්ත වෙන්නේ. එකයි කාර. මේ වෙලාවේ හත් පොජාගේ ධර්ම අර කියන විදිහට තුනින් තුන අර කැමිය වඩනකොට ඇඟේ අපහසුතාවක් නැහැ. මහන්සියක් ඉන්නේ නැහැ. ලස්සනට හිත වෙන්න ප්‍රමාණිකුල වෙනවා. ඉතින් අපිට දැන් ඕක කියා දෙන්න තුලා කර්මස්ථානේ දිනවා. කර්මස්ථානේ දිනේ නැහැ ඇඟ වලවලයි. ඒකම කරනවා. උයන්න ගියාම තේ කරන්නේ. තමලා කරනවා තේ කරන්නේ. එතන සමාධි අර අවස්ථාව සෙන්ක සමාධි උපචාර අර්පණ ගැලපෙන දෙන කරන්නේ එකම මේ
තියෙන්නේ.
ඔව් නේද? කර්මවත් හිතේ යන කර්මස්ථාන විතරම වඩනකොට නේද? නේද? ඉතනත් අපි දකින්න ඕනේ ඒකම දැන් අපි ඒ කර්මස්ථානයේ වඩනකොට ලෝක සත්‍යයෙන් කෙරී යම් කිසි සදාක් වතුරවලු. දැන් මම කට්ටියක් කියලා පිළිසක් කියලා කතා කරන වෙලාවට මගේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ඊට අනුකූලව සැන්ත ගැළපෙන විදිහට පරිසරිය යොමු වෙන්න ඕනේ. එතන සෙනික සමාධියේ හතර බහම වෙන්නේ. මිත්‍යා කර්ණා, මුත්‍යා, උපේක්ෂා කියන ගුණ හතරට අනුකූලව. ඒ සැන්ත ඔවින විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙම. එතන මිත්‍යා කර්ණා, මුත්‍යා, උපේක්ෂා ගුණ වැඩෙන විදිහට උපචාර සමාධියට උනා. ඊට ගැළපෙන පොතක් පතක් අරගෙන බල බල ඉන්න ඒරාව. ඒකට ගැළපෙන උපචාර සමාධිය. මිත්‍යා කර්ණා, මුත්‍යා, උපේක්ෂා ගුණ දර්පණාව සමාධිය දෙන්න ලෝක හතෙන් ක්‍රී මිත්‍තරීම ඒක දැන් ඉඳලා පාඩුවේ. මේ වගේ නේද හොඳට. ඒක අපුණාවා. ඒකත් හතර බම් වේදනේ යන්නේ toy එකේ. ඒක ටොමැටික දැනගත්තෙන් නම් පටලවා ගන්නවා. ඒතකොට අපේ වෘත්තිය දකින්න හම්බෙන්නේ. අමුතක් දකින්න හම්බෙන්නේ ලෝකයා. භාව හරියට භාවනා කරන කෙනේ හරියට දැනෙන කරන කෙනේ. එයා පාටි කොච්චර බලාගෙන ඉඳියත් මෙයා භාවනා කරන කෙනේ කියලා දකින්න වෙලාවක් නැහැ. මොකද? අර්පණා සමාජික සමාජනේ අන්තිම වෙන්නේ නෙමෙයි. ඊට ගැලපෙන්නේ. ඒක කවුරුවත් නෙමෙයි. කාමරේ එක්ලා දරවහින්න හරි ඇතුළේ එක කුටියේ. ඒක බුදකලා යේක ස්ථානයේ කවුරුත් සම්බන්ධ නැහැ. ඒක තමන්ගේම පිටසේ ඉන්න තැනක ඒ සමානම පිටසේ ඉන්න දෙන්නේ. බාහිර රෝගියාට ලගින්න හැමින්නේ මෙයා භාවනා කරනවා කියලා එහෙම එකක් වෙන්න දෙන්නේ කියලා. නෑ ඒක තමයි කියන්නේ. මේ දිහා දකින්න ඕනේ කිසි. දෙන්නම දැනගෙන වැඩිවොත් හරියාකාර වැඩි වෙනවා. මේ මේකේ මේ පිළිලක් දැන් මොකද මේ දැන් ඊට පස්සේ වෙනවා කියලා දැන් ඒ මිනිස්සුම ගුරු වෙලා භාවනාවේ කර්මස්ථාන ආචාර්යවරයාගේ මූණ දිහා බලාගෙන ඉඳ එහෙම අවස්ථාවක් මේක වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් හදන වක්කලි හාමුදුරන්ගේ වක්කලි මේ ගුණ කයි දිහා බලාගෙන ලොකු ලැබෙන්නේ නැහැ ගිහින් වැඩේ කරගන්න. ඉර මන්න ගත්තා. ලෝතර බුදුරජාණන් හන්දියා කයි දිහා බලාගෙන දුන්නේ නැහැ ගුරුවරයා දිහා බලාගෙන භාවනා කරන්න දුන්නේ නැහැ. උඹට වැඩේ කියලා දුන්නා අපි දැක්කේ මේ දැනගත්ත ඵලයන් ආරම්භ හුක්ම ශුන්‍යාකාර තියෙනවා. ඊළඟ තමයි වැඩේ කරගන්න. මේ වැඩේ කරගෙන ඇවිල්ලා බුදුරජාණන් හදන ස්වාමීන් වහන්සේ කලේ විශ්ල කරලා ඉවරයි. ගමචරිය අපූර්ණිය කළා. අරිහත් වෙලා ලැබුවා කියලා. ඒ කාරණේ ප්‍රඥා දුන්නා ඉතින්. හැබැයි ඔය කෙනෙක් කවදාවත් ගුරුවරයා දිහා බලන්න තියෙන කවුද? කාටද කිව්වා? නෑ බුදුන් වහන්සේගේ මොන් දිහා බලාගෙන භාවනා කරන කාටද කිව්වා? පණවකට. නූල් එක කරවන් ගිහින් මෙතනම බලාගෙන. ඉතින් ඒතර බුදුන් වහන්සේ දේශනා කරන නොකල හේතු නිවන් දකින්න මොකක්ද දෙන්නේ කවුද? ඒක නිවන් මාර්ගන බුදුන් වහන්සේ ඒකන් කියලා මන් දිහා බලහිර පළකි. කයි දිහා බලහිර පළකි. කින්තේ වක්‍රේ ඉන්න පුදි කයි දිහා. වක්‍රේ මේ කුණු කයි දිහා බලන්නේ වැඩි මොකක්ද? ඔය ධර්මපදේ කොහමද? යමි ධර්මයේ දකින්න මම දකින්න ඕන. ධර්මයේ දකින්න. දැන් මේ ධර්මයේ දකින්න මේ ආචාර්ය උදියාද? ඒ කුණු කඩිය හබලා ඉන්නේ. ඒගොල්ලයි මල්ල දිහා බලා ඉන්නේ මොනවා බලන්නේ? නියෝහ බුදුන් තමයි තුන් මෙහි කිච්චන් ආතප්පන් අක්කාපාර සබාගට කියලා විදානහක උඹලගේ තර්පණි උඹල කරගන්නද මම මොනවා කරන්නද කියලා. බලාපන්න ඔක්කොම මන්දිය උඹලගේ කෙලෙස් ඔක්කොම පුච්චන්න මර බලය ඇතින. බුදුන් හතර දෙවියෝ බලය තව කෙනෙකුට ඉන්නවා. අනුගේ කෙලෙස් පුච්චන්න බලය බුදුන් හතර දෙනවා බුදුන් හතර ඔක්කොම කෙලෙස් පුච්චනවා. මම මෙතන ඉන්න අනුගේ කෙලෙස් හැදලා පුච්චනවා. ඒ දින්ද එයා තමයි. බුදුරණන් හන්දේ නම් ඔය මුළු ලෝකෙම ඉන්නාගේ කෙලෙස් හැදලා පුච්චන පුළුවන්කම තියෙනවා. උන්වහන්සේ අමාරු වර්ණ උන්වහන්සේ සියලු ආකාරයෙන් දැක්කා. සියලු ආකාරයෙන් පරිපූර්ණයි. දැන් උන්වහන්සේ නම් කියුවේ නැහැ එහෙම ක්‍රමයක් තියෙනවා කියලා. හරි. කියන අහිමි කතියක්. චිත්ත ප්‍රහාණයට පත් කිරීමට ඊට ගැලපෙන්නේ. දැන් බුදුරණන් හන්දේ මත්තකුණ්ඩ දීන පෙන්නවා රූපේ පෙන්නලා හිත පහළ ගන්න ක්‍රමය. හැබැයි ධ්‍යානලාභී වෙන්නේ නෙමෙයි. අපාගතයෙන් ඉන්නේ ඒකෙන් බයගෙන පොඩි පිනක් කරගෙන ඒකෙන් එතනින් මුදවා ගන්න ඉඩ කරලා. දැන් මාර්ගඵලයේ දෙන ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ධර්මාභෝධයේ මාර්ගඵලයේ තියෙන ඕනේ. බුදු ප්‍රමණ සමනානන්ත දර්ශනාගිරිය ශ්‍රමණ දර්ශනයක් මංගල කාරණයක් කියලා බෙන්නේ. දැන් මෙහෙම හිතන්න. කුංචි ළමයාට නදරු ආහාර ඇදලා පෝෂණය වෙනවා. අපි ඒක නදරු ආහාර වර්ණනා කරන කුංචි ළමයා. ඔක අහගෙන දැන් තරුණයෙක් ලදරු ආහාර හරි පෝෂණය වෙන එකක්ද කියලා ගන්න පටන් ගත්තොත් එයාට වැඩි නේද? මහල්ලෙක් ලදරු ආහාර ගන්න තියෙන ආහාරයල ඇත්තේ පෝෂණ විග්‍රහය අහන. මේ හරි හොඳ පෝෂණය ඔක්කොම තියෙනවා මේක හොදයි කියලා නෑ කියන එක හරයි. ළමයාට හොදයි කියලා දොස් කියනවා. වහල් විනිහ ගන්න කිව්වේ. එයාට පෝෂණය නෙවෙයි. ඉතින් අයි වගේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය දැකලා හරි බුදුරජාණන් වහන්සේගේ බොහෝ බිස්සුන් වහන්සේලාගේ චර්යාව යන්නේ ගමන දැකලා හරි හිත පහදවා ගන්න ඉතින්. ඒකෙදි පිනක් තියෙනවා. ඒකේ චිත්ත ප්‍රහාදයක් තියෙනවා. ඒ මත්තේ මේ ආයේ. එහෙනම් ඒ ආයේ තේරිය කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ආන ස්වාමීන් වහන්සේ කෙනෙක් නාදාහන් පස්සේ ධාතුන් වහන්සේ කරලා අපි මොකද කරන්න ඕනේ කියලා. ආනන්ද ඔබලා ඒක කරගන්න නම් ඕනේ නැහැ. ඔබලාගේ වැඩේ ඔබලා කරගන්න. සැදහැවත් උපාසක උපාසිකාවෝ ඉන්නවනේ. පජවරු සිටුවරු ඉන්නවනේ. ඒගොල්ලන්ට කියන්නේ අපරමහා සංදීත මේ චෛත්‍ය වහින්ද කියලා. දැක හිතවාදුවා ගත ප්‍රමාණයක් බොහෝ ජනයාට ඉතකු විද බොහෝ කාලයක් ඉන්නවා. ඒක හොඳයි. හැබැයි ඔබලා ඒකට වහින්ද එපා. ඔබලා ඔබලා ධර්ම කරන කටින් නේ ඔබලා කියවන්නම කතා කරා. ඔබලා ඉන්නේ හතල. දැන් පැහැදිලිව මේක නේද නේද? ඉතින් ඒකේ සාමුදුර චෛත්‍ය වැඩ ඉන්න කියන හරියන්නේ නැහැ. නමුත් අර වාද උපාධිකා වේදී ඉන්නේ හරි. ඒකම ඉන්න මට්ටමයක්. සාමුදුර ඉන්නේ ඉතිහාස මට්ටමක දැන්.
මොකද ඒක ක්‍රමයක් කියනවා දැන් බුද්ධ රූපය දිහා බලාගෙන.
ඔව්.
බුද්ධ අනුස්සතිය වඩනවා. අන්න ඒක තමයි යනවා
නේද? නෑ මෙහෙමයි කියන්නේ. බුද්ධානුස්සතිය වැඩිීමේදී බුදු ගුණ සිහි කරගන්නවා.
එහෙම.
දැන් බුදු ගුණ සිහි කිරීමත් කරන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ලස්සන පස්සේ ගිය පුද්ගලයාට ඔය විලාට හැම වෙලේම අර සාන්ත රූපයේ සාන්ත ස්වභාවයෙන්ම හිතේනවා මිසක්. සාන්ත ගුණයෙන් එහාට බුදු ගුණ රකින්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගල්ජනේ බුදු ගුණ රකින්නවා. බුදුරජාණන් වහන්සේ බාහන ගාතන කරන සත්‍යින්චා නොකරන කෙනෙක්. හොරවරවචා නොකරන කෙනෙක්. සුරාතු උද්දාර නොකරන කෙනෙක්. විද්‍යානාදී බොරු කියන්නේ නැති කෙනෙක්, කේලම් කියන්නේ අබිදවන්නේ, පරිසවාදිකය අනුක හැලවට පත් කරන්නේ, කලාප කියන්නේ නැහැ. උන්හාදී රෝග ධර්ම මොකද නැහැ. මෙන්න මේ විදිහ උන්හාදීර නැහැ කියනවා තේරුම් ගන්න වුණා පුතත් දැන ඒක බුද්ධානාහසේ දැකලා. ওই නිහාදී දැනගන්න පුළුවන්කමක් නැහැ කියලා කියනවා. ආර්ය පුදුන් දකින්නේ චතුරාර්ය සත්‍යෙත්. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන විපතු ගැඹුරු ධර්මයක් දේශනා කරන සම්පතියක ඕකේ නැහැදී අපි කියන දකින්න. ඒ උන්හාදීගේ තිබෙනා මහා ඥාන දර්ශනයේද අනිකායක දකින්න බැරි මේ ලෝක ස්වභාවය රෝචන වෙනවා කියලා දකින්න. ඒක ගැඹුරුපැත්ත දකින්න ආවේ. ඒ ආගේ බුදුමින් දකින්න ක්‍රමී පුදජනයා බුදුමින් දකින්න ක්‍රමී විහාල පාස්පරප්පයක් තියෙනවා කියලා බුදුරන් අහන්නේ කියලා. රූපයේ දිහා බලලා දකින්න පුළුවන් ගුණයක් තියෙනවා. ඒක පුදජනයා දකින්න බුදුගුණවත්. ආර්ය බුදුගුණ දකින්න උන්හාදී දේශනා කරන ධර්මය අහන. ධර්ම ගාම්භීරත්වය මෙනෙහි කරනවා. ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මෙනෙහි කරනවා. ඒකෙන් දකින්න පුළුවන් දකින්න ඕනේ ආර්ය. ඒක හරියට අපි ශ්‍රේෂ්ඨයි. අන්නේ එන්නේ බුද්ධ ආනුස්සතිය. එතන යන්න පුළුවන් සමාජයේද ප්‍රඥාව පහල කරන්න. එනි බුදුගුණ කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. පේන්න තියෙන බුදුගුණ එකක්. ඉරියව්වෙන් පේන්න තියෙන එකක් ගුණයක්. මම බුදුගුණමයි. හැබැයි ඒ ಗುಣ අන් ලදරු මතන වැඩි නැතිද ಗುಣ. එහෙම එකක් නැහැ කියන්නේ. හැබැයි එයාගම තේරෙනවා. අනේ මම මේ බුදුරජාණන් හරි දියා කොච්චර බලාගෙන ගියා මම ධර්මයේ දැක්කේ නැහැ. අර අර කල්පනික්‍රිය වෙනවා. එනි හරියට සාර්ථ බුදුරෝධය බලා හිටපො. දැන් අර මේ මොකද මාර්යා මෞකහා බුදුරෝ මෞකහා මාර මේ මලීදී මහා බුදුරන්. එයා බැලුවා මෙනි විදිය. රාග දේශ මොහනායිත කෙලෙසයිත මේ මාර්යාට මෙච්චර සාර්ථ විදියට මේ රූපේ වහන්න පුළුවන් නම්. නික්ලේශී බුදුරයන් වහන්සේගේ සාර්ථ භාවය කොහොම ඇත? මේ රාග දේශ මොහසයිත කියන මෙච්චර රූපයක් දෙන්නන්න පුළුවන් නම් මෙච්චර ආහාතිය මෙච්චර. රාග දේශ මොහ නැති බුදුරයන් වහන්සේගේ සිනේ කොහොම? කියන්නේ මෙනිහි කළා. අර ලොකු ඉක්මවා දැක්කා. අන්න තව දැක උත්තර.
ඒක උපනිෂේ කරා.
අන්න ඒකයි කියන්නේ. ඒකත් ආධාර වුණා. ඒක ඉක්මන ගියා. ඒ වගේ අපිටත් දකින්න පුළුවන්. රාග දේස මොහ පුතඥය කියලා අබන්න පුළුවන් බුද්ධ රූපෙ මෙච්චර සාන්තක. රාගක්ෂේ වූ දේසක්ෂේ වූ මොහක්ෂේ වූ දපාවිතයන් වහන්සේගේ සාන්තතාවය කොච්චරද? අන්න රාගක්ෂේ ගුණය පිළිහිද පිළිහිනවා. දේසක්ෂේ මොහක්ෂේ ගුණය පිළිහිද පිළිහිනවා. ඒක උරු දැකේ වැඩිව තව එකක්. අන්න ලොකු ඉක්මන ගියා. රූපේ පිළිම අරගෙන රූපේ ඉක්මවා ගියා. අනේ මේ පිළිම රකින්න. බුද්ධානුස්සතිය වන්නකොට චර්යා බුද්ධානුස්සතියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මොන හේතුව කියලා ප්‍රාණඝාත කරන කෙනෙක්. මගේ සාස්තුරුන් වහන්සේ යන මගේ රජුරෝ වහන මගේ මේ වගේම මගේ පියාණන් හැටියට සැලකෙන. ඒ බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් නම් මම මහා ප්‍රාණඝාත කරන්න හොදයි. ඒවම උන්වහන්සේගේ සහජාත පුත්‍රයෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කවදා හොරවැර වංචා කරපු කෙනෙක් නෙවෙයි. ඒව අනුමත කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේගේ රාජාද පුත්‍රයෙක් තමයි මම දොරවැර වංචා කරන්නේ. මම කියන්නේ වත් ඒක. උන්වහන්සේ දුරාසාව දුරාචාර අහල කර ගත කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ රාජාද පුත්‍රයෙක් හැටියට ඉන්න මම කොහොද වෙනස් වෙන්නේ? මමත් ඒවත් පරි. උන්වහන්සේ බොරුවේ කවුරුවත් හැවැත්ුවේ නැහැ. එහෙනම් උන්වහන්සේගේ රාජාද පුත්‍රයෙක් වන මම බොරුවෙන් මං හවස් ගන්නෙ නැහැ. උන්වහන්සේ කේලමේ අනිකයි විදේ වෙන්නේ නැහැ. පරිසවත්තිනේ හැඩපාරට පත් වෙලේ නැහැ. එහෙනම් උන්වහන්සේගේ රාජාද පුත්‍රයෙක් හැටියට ඉන්න මම බොරුවෙන් අනු සවස්සන්නේ කෙලෙමින් බිදුවන්නේ පරිසවත්ින හැරබරපත් කරන්නේ උන්වහන්සේ ලෝභකම් කළේ නෑ මමත් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වනම නෑ උන්වහන්සේගේ දරුවෙක් වනම මමත් ලෝභකම් කරන්නේ උන්වහන්සේ දූෂ්‍ය හිත් පහල කළේ නෑ එහෙනම් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වනම මමත් දූෂ්‍ය හිත් පහල කරන්නේ උන්වහන්සේ මෝහ මිත්‍යා දෘෂ්ටියට වැටලා නෑ උන්වහන්සේ මේක මාත් නෑ කියන විදිහට කටයුතු කරගන්න මෙන්න මෙහෙම බුදුම මෙහෙ කරන ක්‍රමයක් තියෙනවා මේ බුද්ධානුස්සතිය ගැඹුරු වෙන්නේ සාගරයක් රැස්සවා. පටන් ගන්න අනේ කොච්චර සාන්තද? මේ රූපේ කොච්චර සාන්තද කියලා බලින් දෙනා හලෙන්න. හැබැයි ඔතන නෙමෙයි තව කෙලවර, තව එහාට තියෙනවා. එන්නේ ගැඹුරු. දැන් බුද්ධ ඥානසුදී බුදුගුණ ගැඹුරු. ගැඹුරට බහිඳ බහිඳ සාන්තයි ප්‍රණීතයි. එහෙමයි ක්‍රමය. ඒ උන්වහන්සේ ලෝකේ කියලා දත් උත්තරයන් අහන්නේ. උන්වහන්සේට හවස්සන්ද බැහැ. එයා උන්වහන්සේ මොකද එහෙම කියලා දුන්නා. උන්වහන්සේ මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ නැතයි කියලා දුන්නා. උන්වහන්සේ හුරු කියන කෙනෙක් නෙමෙයි. මම ඒක විශ්වාසයෙන් පිළිගන්නවා. උන්වහන්සේ කිව්වේ ඒක කනකුල මාත් ඒක ඇත්තද කියලා බලන්න. උන්වහන්සේ මට කිව්වේ ඇත්තද කියලා හිතලා බලන්න. එහෙනම් මමත් කාටවත් ගැටි වෙන්නේ නැතුව ඒක ඇත්තද කියලා හිතලා බලලා උන්වහන්සේ මාධර්ෂයට අරගෙන මමත් ඒක ඇත්තද කියලා හිතලා බලන්න. ඇත්තද ඒක? අනිත්‍යයි කියන එක ඇත්තද? දුක්ඛයි කියන එක ඇත්තද? අනත්තයි කියන එක ඇත්තද? එහෙනම් මොකක්ද? උන්වහන්සේ වට වෙනවා ධර්මයේ තුලේ සාන්තියට පත් වෙන කෙනෙක් ගන්න පත් උනා. ධර්මයේ තුලේ මම බුදුන් දැක්කා. අනි ධර්මයේ තුලේ බුදුන් දැක්කා. අනුබුද්ධාංශය. බුද්ධාංශය කියන්නේ හිමි. අර ගාථා විතර කියේ තියෙන්නේ හෙකුත් නෙමෙයි. බුද්ධ රූපෙ දිහා බලන එකේ සීමා කරපු හෙකුත් නෙමෙයි. ඒව නැගුවක් නෙමෙයි. ඒ ආරම්භය. ආරම්භයේ පටන් ගෙන අවසානයේ දෙනකොට අනන්ත බුදුගුණ වලට ගිහිලා ඉතින් චතුරාර්ය සත්‍යයක් දැක්කා. ඒ දකින්න වෙන්නේ අනුපූර්ව ගමනක් ඒක. ඉතින් කොයි වෙලාවක බුද්ධ පිළිම බලන් දෙපා කියනවා එහෙම කියන්නේ අයිතියක් නැහැ. ඒ මත්තමේ ඉන්න කෙනා ඒක ඒක ආයතුම. නවුණා නවරාදී බුදුගුණ කියන්නේ පා කියන්න බෑ. ඒ ගාථාව කියන මත්තමේ ඉන්න කෙනා එතනම ඉන්න ඕනේ. හැබැයි ඒක මෙන්න එතන නෙමෙයි. ඒක ඉක්මවා යන තැනක් තියෙනවා ඒක ලකින්න ඕනේ.
නවරාදී බුදුගුණ වල
සීමා කරලා ගන්න බෑ. සීමා කරලා ගන්න කිය ගාම අප්‍රමාණ ගුණ ප්‍රමාණවත් කියලා වෙනවා. ඒකයි.
එතන ගැටලුවක් තියෙනවා.
ඒ ගැටලුවක් වෙනවා. විතරේ ධර්මයේ විරුද්ධ වෙනවා.
දැන්
සීමා කරන රාජින් අපල් නොකරන හින්ද වාසනාන්ත කෙලෙ දුරු කළේ හින්ද පූජා දුරු වෙන්නේ අරහන් තමයි. අර තෝරලා ඉරයි කොට මිසෙ. උන්වහන්සේ දේශනා කළ අරහන් කියන බුදු කෙනේ මම අරගෙන ඉවෙලා දානි ගන්න වෙලාවක් මල්බෝ පහ කරන ආදී කටයුතු කරන වෙලාවක් කැරෙන්න මුළු කාලේ මේ වෙලේ රස කරන්න මගේ ජීවිතේ රස කළේ ඉතරයි අරහත් බුදු කෙනේ කියලා ඉවරයි. එහෙම ගුණයක් දෙයක් අප්‍රමාණ. හරි අපිට යන්නේ නැහැ කිව්වා. විලාදයක් යන්නේ විනාඩි. ආදීන පෞරුණ කනේ වාසනාන්ද කෙලේ දුරු කරේ පූජා කරන්නේ ආරාධනා වලදී. අපි කියලා ඒක. සුවඳක. අරහන් කියන එක ගුණයක්ම අරගෙන වඩනකොට ඔය හැම ගුණයක්ම පදවලි අකුරවලි අර්ථේ සියල්ලෙන් සම්පූර්ණයි. එකින් එකට ගැලපෙනවා. ඒ ගැලපෙන වචනයක් තමයි අරහන් කියන වචනේ. උතන ගති ගුණ ගති රුව ගති හන කියන මේ තුනේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඊට යම් කිසි විග්‍රහයේ ඔය කියන ගති හඳ අරගෙන වැඩිව. ඒකට හවන්දි කියන හිතිය. ඒ අනුසාරයෙන් උඩ ගති ගුණ සහ ගති රුව මැරෙනවා. ඒක අරහන් 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 කියන මේ වචනේ භාවිතා කරගෙන යනකොට අපි නොදන්න බෑන්ටක් වැඩිලා යනවා. යම් කිසි කෙනෙකුට ගති හඳයක් වුණොත් අනුකූලව ගති ගුණ සහ ගති රුව එතන නැගී ගනිනවා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ගති හඳයක් වුණත් ඒක වාසි. ගති රුව දැක්කොත් ගති හඳ සහ ගති ගුණ නැගෙනවා. ගති ගුණ මත වුණොත් ගති හඳ සහ ගති රුව නැගෙනවා. ඕක හැම දෙයකින්ම අපි දකින්න පුළුවන් අත්දැකීමක් තියෙනවා. යම් යම් කිසි මලගෙදරක් වුණාම ඒ මලගෙදරදී කවුරු හරි මහා දුක් වේ අරනවා. අපේ නෑදෑයෝත් නෙමෙයි කවුරු වත් නෑ අපි යනකොට අපි නිකන් හැගෙදර ගොඩ වැදිනොත් එහෙම. අර අන්න හබ්දයන් වගේ මොකද ශෝකයක් ඇති වෙන්නේ. අන්න ගතිුණේ ආවා. ගති ශෝකාකාර ගුණේ නිසා. ශෝකාකාර හඳ ඇහෙනකොට ශෝක ස්වභාවය අපේ මාතර ඇති වෙනවා. අපේ මූණ්ඩ මොකද? ඒ ශෝකයත් එක්ක මූණ ඇදවීමක් ශෝකාකුල බවක් ඉන්නවා. ගතිුණේ වෙනස් වෙනවා. වුණා. කවුරුන් හිනහා වෙනවා ඒක අපි තේරෙන්නේ පුදුලා වේදනක තමයි හදි විතර කරන කවුරුත් හිනා යන්නේ අනිත් අනු කුලද හිත ප්‍රීතියක් ඇති වෙනද ඒකත් ඇති වෙනවා මෙන්න මේ විදියට ගති ගුණ ගති රුව ගති හන එකක් ලැබුවොත් අනිත් දෙකට ඒක උපනිශ්‍රේ තියෙනවා මෙහෙම එකින් එක සම්බන්ධ වෙනවා ඉතින් අරහන් 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 කියන්නේ මේ හද්දේ නගාගෙන ගියහම ඒ ගති හනට අනු ගති ගුණේ සහ ගති රුව නැගින ස්වභාවය. ਉਹ අප්‍රමාණ ගුණ නිසා නැගින ගති ගුණයක් මෙතකින් ඉවරයි නිම කරා කියන්න බැහැ. සාන්ත වෙනවා ප්‍රණීත වෙනවා. මොකද වීතරාගී, වීතනෝසී, වීතමෝහි ගති ගුණේ අරහන් කියන ශබ්දයේ තියෙනවා. ඒ ශබ්දයේ නැගෙනකොට වීතරාගී, වීතනෝසී, වීතමෝහි ගුණේ අපිට ඇටියෙනකොට සාගක්කේට දේශක් තියෙන මොහක්කේට උපනිශ්‍රේ ගන්නවා. මූල ධර්මයේ අහලා තිබුණා අපිට අවශ්‍ය වෙන්නේ රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ මොනදායි හරි කරගන්න. අත්‍යර ගත එක නැවත ඇගිල්ල ඇති නිසා ඒ සමාධියයි කැදෙන්නේ. අන්න බුදු ගුණ සමාධිය තුළින් බුදු ගුණේ තුළින් සද්දේ තුළින් සමාධිය තියෙනවා. ඒකයි කරන්නේ. ඒක නිකන් එක හරියටම හරි. මොකද හේතුව? ඒ වචනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙම ශ්‍රීමුක දේශනාවෙම පිට කරපු වචනයක් නවුනේ. ඔක කාටවත් නිපදවන්න බැහැ. ඔක නිපදවපු හේතුව තමයි. කියනවා බුදුරජාණන් වහන්සේලා බුදුන් ප්‍රකාශ කරන ඒගුණාම. මෙන්න බුදුන් කියන්නේ මෙහෙමයි. බුදුන්ගේ ස්වභාවය මෙන්න. ඒකනේ ලෝකයේ පිළිහිටපු එකම වචන මාලාව. එකම ශබ්ද රටාව. ඔය තුන තමයි කියන්නේ ගුණ නැගින ප්‍රධානම කොටස. ඉතින් අපිට වෙන අවුගේ අර්ථ හොයන්න යන දෙයක් නැහැ. ඔය ශබ්දයේ දිනේ අපි ගති ගුණය සහ ගති තුනට එනවා. ඔතෙන්දී ගතිය දු ඒක එනකොට බුද්ධ බුදු ගුණ සමාධිය අපිට නැගෙනවා. හැබැයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අපිට නිගමනයක් ඇවිදින් තියෙනවා. අනේ කෙසේවෝ මේ කෙලෙස් දුරු කර ගත යුතුයි. මේක මහ අපරාධයක්. මේක හිතිය තනාපයි. මම මොන තරම් හරි දැන් මරදී නිකුත්ති මම ඒක දැකලා ඉවරයි. මට උන් දැන් මේ ඇලෙන ගැටෙන මුලායන පැත්ත සම්සිඳව ගන්නයි. සම්සිඳව ගන්න තමයි මට නැගෙන්නේ හේතුනේ මුල ධර්මයේ දැකලා තියෙනවා. මේ ධම්ම අහපු හෝතාපන්නි. බුදු ගුණ සිහි කරගෙන ගියා නම් බුදුහාර. අවේ හඳහාලා ඉතන හිටියා. ඕක ලැබෙන සාන්තියෙන් අත්තරින් වෙලෙ විදී ගියාට පස්සේ ආයෙත් වාරයක් ගොඩ නැගෙන්නේ. ඒකේ පළවෙනි. පළවෙනි පළේ ලැබු කෙනා ඉතුරු කල් ලැබෙනවා. ඒක ධර්මයක්. හැබැයි මේ මොන දේ කරන්වත් ඉස්සෙල්ලා ඒක භාවනාවට ඉස්සෙල්ලා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කියන මූල ධර්මය දැකලා තියෙනවා. දැකලා තීරණය ඇවිදින් කියන්නේ අත්තරීම හැර නොයම් හැර නිදීම හැර නිවන හැර. තව සාන්තියක් මේ ලෝකේ නැහැ කියලා. ওই තීරණය ඇවිදින් තියෙන්නේ. ওই තීරණය ආවම යා සෝදාපන්න. සෝදාපන්න දීම කියන්නේ වෙන උඩයන් එකක්වත් නැඟ සැහැල් වෙන එකක්වත් නෙමෙයි. ඒක ප්‍රඥා ගුණයක්. ධර්මයෙන් ඉහළ වෙන අවබෝධයක්. අවබෝධය ඔය අවබෝධයේ ලෝකෙ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඔය බණහන්ත. මුළු ලෝකෙම අත්තරීම හැර නොයම් හැර නිදීම හැර නිවි යාම හැර තවත් ප්‍රවැත්ත තුල නම් දුකේ නිදහස් වෙනක් නැහැ කියලා මේ දර්ශනේ මේ වැටෙන්නේ අවබෝධය. සෝවාන් ඵලයට සම්බන්ධ වෙන අවබෝධයක් නිකන් වෙන එකක් නෙමෙයි. ඉතින් ඒ බණ අහලා වුණේ ඒක ගමන. ඒ දුවේ ඉතින් තියෙනවා. මේ ඉන්ද්‍රිය භාවනාව වඩන ආකාරයම ඉතිච්ඡරණ අපි කිව්වා. මේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි මේක ඉතිච්ඡරණ අපි විග්‍රහ කළා තියෙනවා. ඇස රූපය, චක්කු විඥාන. මේ එකක් ගැන කියන්න පුළුවන් හැමදාම විග්‍රහ කරන්නේ ඔය අනුසාරින් තෝරා ගන්න. ඇස කන දිව නාසය ශරීරේ මන කියන. මේ ඉන්ද්‍රිය හය පිළිබඳ. මේ ඉන්ද්‍රිය හය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ. මනා තීනවලින් යථාර්ථවත් දැකීමක් ඉන්ද්‍රිය භාවනාවේ කරා. ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ඇහැට රූපයක් ගෝචර වුණාම චක්කු විඥානයක් පහළව පේන්න පටන් ගන්නවා. මේ මූලික චක්කු විඥාන. මේක පිට කවුද කියනවා පිට කවුද කියලා දාන්න බැහැ පෙරී. පෙරෙන්නේ මේ පිළිබඳව දැකපු දර්ශනීය පිළිබඳ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් බැලුවොත් තමයි ඒ දැකපු චක්කු විඥානේ ඒ නිසා හටගත්ත චක්කු විඥානේ තව එකක්. චක්කු විඥාන කියන්නේ එකක් නෙවෙයි. ඇහැට පේනකොටම දැක්කහම පේන්නේ කේක චක්කු විඥානය. ඒක ලස්සනයි කියලා බලනකොට පේන්නේ තව චක්කු විඥානය. ඒක දෘෂ්ටි සාගත වුණා. දැන් අපි මුල්දේලා තියෙන්නේ පේන එක පේන මට්ටමින් දැකලා මේ නවතන්නේ නෙමෙයි. හරි ලස්සන රූපයක් නිකන් බලන්න. ඒතර පේන්නේ ලස්සන. හරි වටිනාදී අපි කියලා බලන්න. ඒතර වෙන්නේ වටිනාකතිය. අන්න ආගන්තුක උපක්‍රියාවක් සමග දර්ශනය එකතු වෙනවා. ඒ ආගන්තුක උපක්‍රියාව උපක්‍රියාවක් ගන්නේ විඥානයේ ස්වභාවය වෙනස් වෙනවා. විඥානයේ ආගන්තුක උපක්‍රියාවෙන් කිවි කියේ. මූලික චක්කු විඥානයේ විභාග විඥානය. පින්නවා කියන්නේ. ඒකෙන් බලනකොට පේන්න පටන් ගන්න එක සාවිධිය. එක විදිහකට නෙමෙයි පේන්නේ. ඉතින් එකම රූපේ දෙන්නේ දෙවිදිහකට දකින්න පුළුවන් කියලා අපි ඉස්සරහත් මොකක් ආකාරයෙන් විග්‍රහ කළාද? භාර්යාව කෙරෙහි සාමි පුරුෂයා දකිනවා ඒ රූපේ. නැන්දාමා දකිනවා ඒ රූපේ. දෙන්නා එකදී රූපේ එකක් එක විදිහට දැක්කා. අදහස් කොහොමද? අදහස් දෙවිදිහ. භාර්යාව කෙරෙහි සාමි පුරුෂයා දකින්නේ වෙන විදිහකට. ඒ හැංගීම එකක්. එයා දැනෙනකොට නැත්කොට දකින්නේ සාමි පුරුෂයා එක විදිහට. හරි සාමි. විවරාවෙන් බලන්න. ඒ දැකින නැන්දා බලන්න කරමු කරේ. ඩයිග්‍රෑම් වටේ ගෙනහලා මල බගුණක් නැති ඉන්න නැහැ. අරහ දැන් ඉඳන් මෙහාට එන්න හෙක්කුවා. ඉතින් පටන් ගන්න ඉතින් ඒකම කියන්නේ. මල බගුණකින් අරන් ආවද උන්වට ගෙනාවද? ඇලිච් එකේ කියන්නේ තිබුණාද මේකට මෙච්චර හදපු එක? ඉතින් පටන් ගෙන කෙලවරක් නැහැ දැන් නම් පුරනවා. මූණට අවදම්මා පුරනවා. හැබැයි සත් තියෙනවා. කොහෙ නඩුවම දැක්කාම ස්වාමීන් වහන්සේ හරිම හපේ. සාසව බලයි. ආ ඇටියෙ වෙන සත් තියෙනවා. දැන් මේ දෙන්නටම දෙවීම තිබුණා. අර ඉස්පී රූපය, තරණ ඉස්පීගේ රූපය මේ දෙන්නට දැක්කා ඒ විදිහට. ඇයි දෙන්නා මූලික දැකීම එක. රූපයක් වශයෙන් දැකීම එක. ඒ දැකීම විපාක විඥාන. චක්කු විඥාන විපාක විඥාන. ඊට පස්සේ දැකීම දෘෂ්ටිය සමග කෙරෙනවා. හරි ප්‍රියමනාප සුන්දර ඉස්පී. සාපිලියට නැදිච්ච ගෑනේ ඒ දෘෂ්ටියාව නැන්දා ඒ දෘෂ්ටි දෙකේ බලනකොට අර රූප දෙක වෙනස් විදිහේ විදිහට දැන් විඤ්ඤාණ දෙආකාරයක් වුණානේ එක්කෙනෙකුට රාගසහගත විඤ්ඤාණයක් වුණා එක්කෙනෙකුට ඒ දර්ශනයම දේහසහගත දර්ශන විඤ්ඤාණයක් වුණා අනේ විඤ්ඤාණ කියන්නේ සමාන දෙයක් නෙමෙයි ඔය එකින් එකට හැම එකකින්ම ඔය ලක්ෂණය පස් වෙනවා තමයි මුලාවට පස් වෙන එකතියෙන අනාචාර මිත්‍යා සංගත අනේ පුරුෂයෙක් දෙවිහ වරයි නොගැලපෙන සම්බන්ධ සාගයක් මනස දෙන්න. දැන් මෝහ දහකට. සාග මෝහ. එදිහෙම. තමන්ගේ ඉස්දී. එදිහෙම වගේ. ඒතර දින වෙන අකහා ගැනීමක් තියෙනවා. අසිතාදාරි ඉක්මෙන් වෙන්නේ. අනේ වෙනසක් ඇති වෙනවා. මේ හැඟීම් වල හැම එකම දුර්ශිතාවේ එදිට විකෘතිණ ඇති වෙනවා. දැන් විඥානේ එක එක ආකාරය. ඉතින් අපේ අදහස් අපේ දෘෂ්ටි වලට අනුකූල මේ පේනනේ, ඇහෙනේ. පිනින මට්ටමින් ඇහෙන මට්ටමින් හරි ගන්නේ නැතුව ඒ මට්ටමින් නිගමනය කරන්න නැතුව අපේ දෘෂ්ටියට අනුකූලව නිගමනය කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. දැන් දෙනේ නේවා ඇහෙනේ නේවා ආදී දැනේ නේවා ඔක්කොම. සමහර කෙනෙක් සාගතහගත දෘෂ්ටියකින් වනිනවා. ඒක අවුගේ මනස සායිත වෙනවා. දේශසහගත දෘෂ්ටියකින් වනිනවා. ඒතර දේශසහගත වෙනවා. මෝහසහගතව වනිනවා. ඒතර විඥානේ මෝහසහගත වෙනවා. මෙන්න මේ සාගතහගත දේශසහගත මෝහසහගත ස්වභාවයට වැටලා තමයි බෝගට අපි මේ ලෝකේ ස්පර්ශ කරන කෘති වෙලා තියෙනවා. ඇහෙන් රූප ස්පර්ශ කරන්නේ, කනින් ශබ්ද ස්පර්ශ කරන්නේ, නාසයෙන් ගන්ධ ස්පර්ශ කරන්නේ, දිවෙන් රස ස්පර්ශ කරන්නේ, කයින් පොට්ටබ්බ ස්පර්ශ කරන්නේ ඔය විදිහේ. දැන් මෙන්න මේකේ තමයි ඇලීම ගැටීම මුලාව කියන මේ තුන වැටෙන්නේ. අපිට ඕනකම තියෙන ඇලෙනවා ගැටෙනවා මුලාවට පත් වෙනවා කියන්නේ මෙන්න මේ තුන ශේ කරගනි. රාගකේ නිබ්බාන, දේසත්ත්වේ නිබ්බාන, මෝහකේ නිබ්බාන. ඇලින්න ගැටෙන මුලාවට පත් වෙන මේ තත්ත්වේ අයින් කරගැනීමේදී අපිට විමුක්තිය ලැබෙනවා. අපිට මූලිකව ලැබිලා තියෙනවා ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අසාරයි කියන මේ ධර්ම අවබෝධය නිසා අනේ ඇලෙන ගැටෙන මුලාවට පැත්තෙන් මට විදුනොත් මම මේ දුකේ නිදහස් නේද දුකට හේතුව එතන ඉවරයි නේද ඇලීම ගැටීම මුලාව නේද මේ දුකට හේතුව මට මොන තරම් හරි මේ ඇලීම ගැටීම මුලාව නැති කරගත්තොත් දැන් ඉතින් ටික හරි අනේ අවබෝධය ආපු කෙනාට තමයි දැන් ඕනකම තියෙන්නේ භාවනාවකින් ඇලීම ගැටීම මුලාව දිරි කරගන්න දැන් අපි චක්කු විඤ්ඤාණ, රෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ ඔක්කොම විපාක මට්ටමින් තියාගන්නේ නැතුව අපි හුරු වෙලා තියෙනවා. අර ඇලීමේ ගැටීමේ මුලාවේ දෘෂ්ටියට පතුන දෘෂ්ටිගතිකව මේවෙන් ඉන්නේ කල්ලා ගන්න. මෙන්න මේ නිසා රෝග ලක්ෂය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ හයද. ඔය දෘෂ්ටි රහගත ඇලිලා ඉන්නේ. එනකොටම දෘෂ්ටි රහගත ඒක අරගත්තාම සංඛාර ගොඩ නැගෙනවා. සාගරෝ, දේසෝ, මෝහෝ තුනද අයි සංඛාරය ගොඩ නැගෙනවා. මෙන්න මේ ගොඩ නැගීම නිසා සසර ගමන නවත්තන්න බෑ. එහෙනම් මේ සංකාරය නිරෝධ කරගත්තොත් විඥාන නිරෝධයි. මොන විඥාන විපාක විඥානේ නෙමෙයි. අන්නර කහට ගැනිච්ච විඥානේ චන්දරාගය නැති වෙනහම කහට ගැනිච්ච එකේ. නෑ රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව, පෙනෙන එක, ඇහෙන එක, දැනෙන එක, රාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව ගන්නේ නැති ලක්ෂණයක් තියෙනවා. අන්න එතෙන්දපත් වලට වාසේ පෙනීම තියෙනවා, ඇහිීම තියෙනවා, දැනීම තියෙනවා, රාග දේශ මෝහයෙන් අල්ලන්නේ නෑ. එන්න අරි නැති මොහොතේ කි ස්වභාවය. අන්න මාන සංස්කෘතියට වත් වෙනා කිව්වේ අප්‍රමාණ මාන සම්භාවය. ඔන්න ඔතන තිබුණා. හදයන් උනේ නැහැ. හදයන් උනා එක තමයි ඇලීම ගැටීම මුලාවට ආරම්භ වෙන්නේ. හදයන් වෙනකොට ආරම්භ වෙනවා. අන්නේ හදයන් කියන දප්පේ විදවා ගන්න තමයි. දැන් අපිට ඕනකම තියෙන්නේ. දැන් අපිට හේතුවක් තියෙනවා ඇලීම ගැටීම මුලාව දුරු කරගත්තොත් මට සහනයක් තියෙනවා මෙන්න මේ හේතුව. මොකද? මගේ දැන් පරමාර්ථය වෙලා තියෙන්නේ ඇලීම ගැටීම මුලාව තියෙන තැනින් මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මට අවශ්‍යතාවය තියෙන මොන තාලෙන් හරි ඇලීම ගැටීම මුලා මරිවන්නේ නැති උනොත් මම නිදා. ආයි මට ඒක රැවටෙන හේතු නෑ මොකද මට ඕනකම තියෙන දැන් ඇලීම ගැටීම මුලා ආදීනෝ පේනවා. කොහොම හරි මේක දුරු කරගත්තාට මගේ ප්‍රශ්නේ හරි. ඔන්න ඔතන සෝතාපන්නේවත් ධර්මඥානී දර්ශනඥානී පහළ වෙච්ච කෙනාට. ඔන්නේ අදහස එනවා. දැන් එයාට ඕනකම තියෙන මොන තාලෙන් හරි වෙන බුදුන් සිහි කරලා හරි දහම් සිහි කරලා හරි සමුන් සිහි කරලා හරි වෙන මොනවා කරලා හරි කමක් නෑ ඇලීම ගැටීම මුලාට පත් වෙන මානසිකත්වයේ දුරු කරන්න පුළුවන් නම්. ඔකේ මගේ වැරදුනා. මෙන්න මේක ඇතුලේ ස්වභාවය. ඉතින් ඈට රූපයක් පේනකොට බලන්න ක්‍රමයක් පේනවා. අර ඇලෙන ගැටෙන මුලාවට පත් වෙන තත්ත්වේ ඉනවා නම් Taman දැනගන්නේ Tamante මේ අල්ලගත්ත හැඟීම දෘෂ්ටි අත්හැරලා නැහැ නිකන්. මේ රාග සංඥාව, දේහ සංඥාව, මොහ සංඥාව අත්හැරලා ඇති නිසා. වැරදි බව දැනගත්තත් මගේ හිත ඒ සංඥාවට වැටෙනවා. ඒකම මේ කායික හැඟීම. මේ දේහ හැඟීම ආද, මේ මොහ හැඟීම ආද කිය පේනකොටම දකින්නවා. මෙන්න මේ විලාසෝ. එයාට ඕනකම තියෙන්නේ මේ සංඥාවේ මුදවා ගන්න. ඒ ඡන්ද රාගයේ දුරු වෙන්න. ඡන්ද රාගය නිසා මේ සංඥාවක් ඇති වෙලා ඉතින් කාය සංඥාවක් දේහ සංඥාවක් ඇති වෙන්නේ හේතුව. එහි බැඳි ඡන්ද රාගයේ මූලික ලයි මේක සිද්ධ වෙනවා. ඡන්ද රාගය කියන්නේ ඒක හරි ක්‍රියාවයි මනාපයි යහපත් වටිනවා කියන මේ දුක්ඛ නිසා. ඒ බැඳුන ආස්වාදයක බැඳීම නිසා ඇති වෙන දෙයක්. අන්න ඒක හකට ගන්න මොකද කරන්නේ? ඒක යථාර්ථයේ බලන ක්‍රමයක් තියෙනවා. මේක අල්ලගන්න වටිනා දෙයක් නෙමෙයි හරයක් ඇති දෙයක් නෙමෙයි කියන අවබෝධයෙන්. හරයක් නැති දෙයක් නෙමෙයි කියන අවබෝධයෙන් මාර්ගය තියෙනවා. මෙන්න මේකට කියනවා නිවන් මාර්ගක් නේද? ඔය කියන ඉන්ද්‍රිය භාවනාව. ඒ විදිහට බලන්න කියනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉවසින්න. ඒක යථාර්ථයේ බලන්න පුළුවන්. දැන් මේ පළවෙනි පෙනීමක් මේ චක්කු විඥානය පහළ වුණා. ඇහැට පෙනීමක් ආවා. ඒ පෙනීමක් ආපු නිසා පෙනීමේ සීමාව යවතින්න දෙම ඇලෙනවා නේද? ආශාවක් ඇති අපියමනාපයක් ඇති ඇලෙනවා. ඒක අප්‍රේ කමනාපයෙන් ගැටෙනවා මේ දර්ශනයේ. මේක වරද. මේක තමයි අපි දින අනුපාදිත. දැන් මේක සංසිඳුවා ගන්න නැහැ මට ඕනේ. ඒක සංසිඳුවා ගන්න උදාරණ හදි බලන්න ක්‍රමයක් දුන්නා. මෙන්න මේ වෙලාවේ බලන්න ඔය කියන කාරණේ චක්කු විඥානේ හටගත්තේ මොනවා නිසාද? මොනවාද කියලා හිතුවද? මේක ඇහැ තිබුණ නැත්නම් මේක පේන්නේ නැහැ. ඇහැට ගෝචරේ රූපේ දකින්න තිබුණ නැත්නම් ඒත් මේ පෙනීම ඇති වෙන්නේ විදියක්. ඇහැ තියෙනවා රූපේ තියෙනවා. ඒකට අවධානය යොමු වෙලා ඉතින් මේක දර්ශනීයවට බලුනේ නැත්නම් එහෙනම් මට ඒක මේ ප්‍රශ්නේ ඉන්නේ. ඇහැ තිබුණ නිසා රූපේ තිබුණ නිසා ඒ දෙක ගෝචරල දර්ශනීය පහළ වෙච්ච නිසා තමයි මේ ඇලීමට උපනිතිර ආවේ. දැන් මගේ හිත ඇලෙන්නේ ඒ නිසායි. දැන් මොකද කරන්නේ? ඇයි මේක ඇලෙන්නේ? ඒ දර්ශනය හරි වටිනා දෙයක් කියලා මගේ හිතලා. ඒක මට විරුද්ධකාමී එකක් කියලා. ඔය ආපු අදහස නිසායි මේ ඇලෙන හෝ ගැටෙන හෝ සිද්ධ වෙන්නේ. ඇලෙන හෝ ගැටෙන හෝ වටිනා දෙයක් මට හම්බ වුණා මේ දර්ශනය කියේ. මේ දර්ශනය ඇලෙන හෝ ගැටෙන හෝ මුලා වෙන හෝ සුළු එකක්. ඒක බලා ගන්න මේ දර්ශනය විග්‍රහ කරලා බලන්න. මේ දර්ශනය විදර්ශනා කරනවා කියන එක. අන්න ඒ වෙලාවේ බලන්න ඕනේ කුමන හේතුවක් නිසාද මේ දර්ශනය පහළ වුණේ? ඇහැ නිසා, රූපේ නිසා, ඇහැ රූපය දෙකට අවධානය යොමු වෙනට ගත දැනීම පිනීම නිසා මේ කියන්නේ ආව විතර මුළු වෙනවා. මේ කියන මනවද රූපය දැක්කා කියන එක මුළු නේ ඔකයි. එහෙනම් මෙතනින් හරියට ඇති එකක්වත් පහළ වුණාද නැද්ද? මේ සඳහා මේ දර්ශනය සඳහා පරිහරණය කරපු වස්තු වල හැඟීම් වල හරියට ඇති එකක්වත් තිබුණාද කියලා ඒ කියනවා. මේක බලනකොට මේ ඇහැ මොකක්ද? මේ ඇහැ කියන්නේ සදාතනික වස්තුවක්. මමයි කියලා මගේ කියලා අල්ලගන්න මගේ ආඥා කියලා අල්ලගන්න දුරුදු එකක්ද මේ ඇහැ? ඒක ඉස්සෙල්ලා බලන්න. බලනකොට වෙනි අනාදීය පණ පවතින එකක්ද නැත්නම් කවදා හරි ආරම්භ වෙච්ච එකක්ද? අපිට කවදාවත් ඔප්පු කරන්න බැහැ අනාදීය පණ මේ ඇහැ පවතිනවා කියලා. මේක හේතුඵලයක්. මේ යම් දවසක් හටගත්ත එකක්. හටගත්ත යමක් ඇත්නම් ඒක සංකතයක්. සංකතයක ලක්ෂණයක් තියෙනවා. හට ගැනීමක් පේනවා විපරිණාමයක් පේනවා වෙනසීමක් තියෙනවා. හට ගැනීමක් පණවන්න පුළුවන් විපරිණාමයක් පණවන්න පුළුවන් වෙනසීමක් පණවන්න පුළුවන් සංකතයක. අසංකතයක් නම් හට ගැනීමක් පණවන්න බෑ විපරිණාමයක් පණවන්න බෑ වෙනසීමක් පණවන්න බෑ. නෑ හට ගැනීමක් විපරිණාමයක් වෙනසීමක් පණවන්න පුළුවන් කියන එකට හෝ හට ගැනීමක් විපරිණාමයක් වෙනසීමක් පණවන්න බෑ කියන එක මේ කාරණා දෙකින් මේ ඇහැකව කරලාන්න පුළුවන්. අනිවාර්යව කල්පනා කරලා හට ගැනීමක් නැති විපරිණාමයක් නැති වෙනසීමක් නැති එකක් නෙමෙයි හැදියන්නේ. මේක විද්‍යාව. හට ගැනීමක් පැනවුණු විපරිණාමයක් පේන, පැනවෙන, වෙනසීමක් පැනවෙන එකක් නෙමෙයි හැදියන්නේ. එයා මව් කුසෙන් ඉන්න කාලේම එහාම එක තිබුණේ නෑ. නියස් කුලිය. ආරම්භයේ මව් කුසෙ. හටගත්. එතන පටන් ඉන්න පරිණාමයටපත් වේවි, එකින් එක විපරිණාමයටපත් වේවි යනවා මිසක්. මේක නවත්තන්නද? අපිට කාලේ අපිට විදිහට තිබුණා. ළමා කාලේ ළමා විදිහට තිබුණා. ගැටවර කාලේ ගැටවර විදිහට තිබුණා, තරුණ කාලේ තරුණ විදිහට තිබුණා. කාලයත් එක්ක විපරිණාමයටපත් වෙයි යන්නේ මේ ධර්ම ස්වභාවයෙන් ඉක්මවල ඇහැ තියාගන්න බැහැ, ළමා විදිහෙන් තියාගන්න බැහැ, ගැටවර විදිහේ ගානෙන් තියාගන්න බැහැ, තරුණ මට්ටමේ ස්වභාවයෙන් තියාගන්න බැහැ, මැදි වයසේ මට්ටමින් තියාගන්න බැහැ. අපිට ඒක රාජිකාරිය නෙමෙයි අපි. ඉතින් මේ ධර්මතාවයේ ගෝචර එකක් මේ ඇහැ. මට ඕන හැකේක පවතින එකක් නෙමෙයි. මම කොච්චර කැමතිනම් මේ ඇහැ මට ඕන විදිහට තියාගන්න ඒක එහෙම පවතින එකක් නෙමෙයි කියලා ධර්මානුකූලව දැකලා එයා දැනගන්නවා මේක සංකතයක් මේක සකස් වෙච්ච එකක් සකස් වෙච්ච ධර්මතාවයක උරුමයක් තියෙනවා හට ගැනීමක් විපරිණාමයක් මරණය එන සංකතයක් නිසා මේ ඇහැට හට ගැනීමක් විපරිණාමයක් මරණයක් උරුමයි ඒ බඳු ඇහැ මට ඕන විදිහට පවත් ගන්න ඕනේ කියලා මම කොච්චර උත්සාහ කළා කොච්චර විහිද ගත්තා අසාර්ථක උත්සාහයක් වීර්යයක් විහිදක් මිසක් කවදාවත් මගේ උත්සාහයෙන් සඵල වෙන්නේ නැහැ කාටවත් ඒක සඵල කරන්න බෑ එන එහෙම එකක් නම් මේ බලන් දෙකත් එකයි අවශ්‍ය. කො හරි. කො එහෙයි හරි. මට ඕන විදිහට මොහොතක් පවත්වන්න මට ඕන විදිහට මොහොතක් ක්‍රියාත්මක කරන්න බැරි. ධර්මතාවයකට උරුමව පැනසිලි යන්නේ එකක් නම් විකරණාමේ පැනසිලි යන්නේ එකක්. ඒකට මම කිව්වත් මගේ කිව්වත් මගේ ආත්මය කිව්වත් වැඩක් වෙනවා. එහෙම කියන්න පුළුවන්. එහෙම බෑනේ කියලා සමාජයේ නුවණින් තමයි විමර්ශනය කළ දහම් විමර්ශනේ දකින්නකො. අනේ මේ ඇහැකින් කහරි වටිනාකමක් කියලා හිතාගෙන මම මේ මෝඩක වන්නේ කරා. මේක ඔය මට ඕන හැටි පවත්වා ගන්න. මේ එකක් නම් මේ ආරම්භ තියෙන්නේ බැලීම තමයි. මේකේ ගෝචර වෙච්ච රූපේ මොකක්ද? ඒක සංකතයක්ද අසංකතයක්ද? සංකතයක් නම් හට ගැනීමක් වෙනවා විපරිණාමයක් වෙනවා වෙනසීමක් වෙනවා. අසංකතයක් නම් හට ගැනීමක් නැහැ විපරිණාමයක් නැහැ වෙනසීමක් නැහැ. එහෙනම් මේ මං ඇහැට දැක් ගෝචර වෙච්ච රූපේ ඕකේ කොහොමද වෙන්නේ? හටගත් එකක් විපරිණාමයටපත් වෙන එකක් වෙනසින එකක් මිසක් මොන රූපයක්වත් හටගන්නේ නැති විපරිණාමෙත් නැති වෙනසීමකට රූපයක් මම මෙහෙන් දකින්නේ නැහැ. දැක දැක හැම රූපෙම හට ගැනීමක් විපරිණාමයක් වෙනසීමක් උරුම කරගත් එකක් නෑ. ඒ හට ගැනීම හෝ විපරිණාමයක පත්කිරීමේ ක්‍රියාවලිය හෝ වෙනසීමේ ක්‍රියාවලිය හෝ ඒ වස්තුව හතු එකක්. එනම් ධර්මතාවය හතු එකක්. ඒ වස්තුව අනාත්මයි. ඒ වස්තුවට කිසිම දෙයක් ඉදිරියට කරන්න දෙයක් නෑ. ඒ වස්තුව හට ගැනීම විපරිණාමයේ වෙනසීම කියන කාරණයට ගෝචරලා ක්‍රියාත්මක කියන එක මිසක්. ඒ වස්තුවල හිමි මේ වස්තුවේ ස්වභාවයක් වස්තුවේ බලපුලුවන් ආකාරයක් නැහැ ඒව පවත්වා. එනා එකක් අනාසයි. එකක් අසරණ. දැන් මම කොච්චර කැමතිද මේක මෙහෙ පවතී වාගේ ඇසේ පවතින හේතුත් නෙමෙයි. ධර්මතාවය ඒක නම්. මම මේ වටිනාදයක් කියලා හිතාගත්තේ වටිනාදයක. කොයිද වටිනාකම තියෙන්නේ? එනා ඒ වස්තුවේ තියෙන වටිනාකම නේ එකක් අසංකතන්නේ මේක සංකතය. එනා ඒක නිකන් හටගත්තා. නිකන් හටගන්න වස්තු කොහොමද ලෝකෙ තියෙන්නේ? දැන් ඒ හේතුවක් සාමාන්‍ය හටගන්නේ නම් ඵලයක්. නැන් හටගත්ත හැම එකක්ම හේතුවා. එහැ හටගත්තේ රූපය හටගත්තේ හේතුවෙන්. හේතුවක් නිසා හටගත්ත ඵලයක් නිසා හේතු තුනහා ඵලයේ කියලා නිසා සදාගතික හේතුවක් තුන හටගත්ත ඵලයක් නැති නිසා මේක හේතු ඵලයක් නිසා පටිච්ච සමුප්පන්න නිසා මේක යහ කරු දෙයක් නෙවෙයි. එහෙනම් මේ ඇහැයි රූපයයි දෙකම සංකතයි පටිච්ච සමුප්පන්න. එතකොට මේ ඇහැයි රූපයයි දෙක මොනවාද බහල වුනේ? ඇයි මේක පවතින හේතුනේ මොනවා මොකක් වුනේ? නිසා බැලීම පිළිබඳ චන්දරාදී මුල් වෙච්ච ශක්තිය කිනේ මේක පහළ වුණා. බැලීම වටිනවා කියන අවිද්‍යාවේ නිවමනය. ඒ අවිද්‍යාව නිගමනයේ පහළ කරන ශක්තියකින් නම් පහළ වුණේ හරවත් ශක්තියකින් පහළ කරපු එකක් නෙමෙයි මේ හැරිම් කියන එක. අවිද්‍යාවේ නිගමනයේකින් හටගත් ශක්ති දෙකක්. එහෙනම් මේ පස්සේ කියොත් මොකද වෙන්නේ? ඡේ වෙන එකද වැය වෙන එකද? ලෞකික වශයෙන් ලෝක වශයෙන් බැලුවොත් මේක ගෙවිල යනවා වෙනස. ඊළඟ ගැඹුරු පැත්තක් බලන්න තියෙනවා. අවිද්‍යාවෙන් හටගත්ත වස්තු දෙකක් ඇසුරු කරගෙන ඉඳ කියොත් එහෙම මොකද වෙන්නේ? අවිද්‍යාවටම වැටි වැටි අවිද්‍යාවෙම සේවාවේට පත් වෙලා පහත් බවට පත් වෙනා මිසක් නිවන කරන්නේ කින්ද බැහැ. එහෙනම් සේවාවේට ගිනිය ධර්මයක් මේ හැයි රූපය පස්සේ කියොත් සිද්ධ වෙන්නේ. වැයම කරන්නේ. සතර පාර රතින පැත්තට නාගේ දේශ මොහොත පැත්තට වැටලා වැය වෙනවා මිසක් වෙනසෙනවා මිසක්. කවදාත් ඒකින් ඩොඩ ඉන්න පුළුවන් එකක් නෙමෙයි මේක පරිහරණය කරන්නේ. එහෙනම් සේ ධර්මයක් වය ධර්මයක් පස්සේ කියොත් නිවන් දකින්ද බැහැ. එයා ඇහැයි රූපය කියන්නේ ඡේද ගිනින වැයට ගිනින ධර්මයක් නිසා නිවන්ද ගිනින එකක් නෙමෙයි. එයා මේ ඇහැයි රූපය දෙකත් එක තියෙන හැබැයි මතෙදි වැඩක්. ඕකෙන් හටගත්ත ප්‍රතිඵල ගැන චතු විඥානය බොහොම හොඳ එකක් වෙන්නේ. අවිද්‍යාවෙන් පුළුවන් දුන්න ගන්න හොඳයි. අවිද්‍යාවෙන් පහල කරපු යම් කිසි ඵලයක් ඇත්නම් ඒ ඵලෙන් යම් කිසි ගුණයක් අපිට චතු විඥානය. එහෙනම් ওই චතු විඥානය කොහොමද හොඳ වෙන්නේ? ඇහැට ගෝචර වෙනකම් පහල වෙන එකක් ස්පර්ශ වෙනකම් පහල වෙන මේ දැනීමක් මෙයක් ඒක තව එකක්. එහෙනම් චතු විඥානය කියන්නේ සදාතනික වස්තුවක් නෙවෙයි. ඒ මොහොතේ ඇහැට ගෝචර ස්පර්ශ වෙනවා. ඒ මොහොතේදී හට ගන්න දැනීම හට ගන්නවා. ඒ දැනීම නිසා ගොඩ නැගෙන එකක් විඤ්ඤාණය. එහෙනම් ඒ රූපයේ විපරිණාමයට පත් වෙනවා නම් වෙනසෙනවා. ඒ ස්පර්ශය කොහොමද ඒකාකාරව තියෙන්නේ? ස්පර්ශය විපරිණාමයට පත් වෙන අනුකූල විපරිණාමයට පත් වෙනවා. ඒ වස්තුව වෙනසෙනදී ඒ ස්පර්ශයත් වෙනසෙනවා. එහෙනම් ඒකාකාර ස්පර්ශයක් නැත්නම් ඒකාකාර වේදනාවක් එන විදිහට ඵලයෙන් හම් වෙනවා. ඒකත් කියන්නේ පුළුවන්. මේ වේදනාව ඒකකයක් හදගන්නේ හිමයි ස්පර්ශය ඒක කියන්නේ වේදනාව ඒකකයක්. ඒකට හේතුව රූපයේ දිවි කියලා වේදනාවක් විවිධයි. ඒ පිළිවෙල සංඥාවක් මත උනනම් ඒ සංඥාව මොකක්ද? ඒකත් ඒ ආකාරයි. මේ සංඥා මාත්‍රිය අපි ඉස්පස් මාත්‍රිය ගෙවෙනකොට වේදනා මාත්‍රිය ගෙවෙනකොට ඒ පිළිවෙල වැඩිච්ච සංඥා මාත්‍රිය නැති වෙනවා. මතක නැතහක් ඉතිරි. මතක නැතහේ වැඩක් ගන්න බෑ. මතක නැතහන ආයතනයක් ඉදිරියේ මෙහි යවන එකක් විතරයි. ඒකත් උදලා. හොඳ එකක් හම්බුණා ගිවිලා ගියා අනිත් එකක් අල්ලගන්න කියලා ආයතන කරනවා කියනවා. තාම ඉදිරියේ මෙහි යවනවා. නෑ ඔය ටික නේද මේ විඥානේදී. නෑ විඥානේ කියන්නේ දැන් සවස්න උගලක් නිසා හරයක් ඇති එකක් නිවන කරා ගෙනින එකක් නේද? එහෙනම් මට ඔය දූෂ්‍ය සාගතව හටගත්ත චක්ක විඥානෙන් ඇති වෙලද? විපාක විඥානේ ඉනි පෙනේ. දෙන්නට මගේ කෙරෙ ගින්නද? චන්ද රාජයක් තියෙනවා ඒ. චන්ද රාජයේ ගොඩනගා ගන්නකෙ නැති උනොත් මට ඇති අම්මේ වැඩි කරගන්න. එහෙනම් මට හැර පිළි පිළිච්චාව. පිළිච්ච එක පිළිබඳව ඒකේ හැර ගොඩනැගුවේ නැත්නම් මම හදයන් වෙලා නැහැ. මානසං වෙලා නැහැ. ඉතින් ඉන්නේ හැර ගිහිලා නැහැ. එහෙනම් දැක්කා යකදී නැවත. දිත්තේ දිත්තමත්ත. දැකීමේ දැකීම මාත්‍රේ ඇලෙන තව ගන්න දෙයක් ඒකේ නැති විපාක මාත්‍රේ ඇති. ඒකේ තල්ලන්න දෙයක් නැති විදිය නැහැ. මම මොකක්ද දෙන්නේ නැහැ. මට පෙනීමේ අල්ලන්න දෙයක් නැහැ. පෙනීමේ දෙලින් ගෝචරලා බැලීමේ අල්ලන්න දෙයක් නැහැ. එහෙනම් මේ මුලාවක් නෙ මෙච්චර කල් ගින්නේ. අන්නේ වැටෙහෙන දවසක් ඒක. ඊට පස්සේ ඇහැ තියෙනවා, රූප තියෙනවා, පේනවා. බලන බලාපොරොත්තු වල නැති වෙලා යනවා. අන්න අරජත් බලන්නේ හම්බෙන්නේ. අනේ ඉන්ද්‍රිය වාන ඇහැගෙන කිව්වනේ. ඔය අනුසාරයෙන් කන නාසය දිව කය තේන්නේ හැටි බලන්න. ඔය බලාගත්තාම දැකීම ඇහිීම දැනීම කියන මේ තුනම මාත්‍රයක් ඒ මාත්‍රේ ගල්ලන දෙයක් නෑ කියලා දැනගත්තා. ඇහැ තියෙනවා පේනවා වර්ණ බලාපොරොත්තු වන්නේ නැහැ කන තියෙනවා ඇහෙනවා අහන බලාපොරොත්තු වන්නේ නැහැ. දිව තියෙනවා රස දැනෙනවා විඳින බලාපොරොත්තු වන්නේ නැහැ නාසය තියෙනවා ආග්‍රහණ දැනෙනවා ආග්‍රහණ කරන බලාපොරොත්තු වන්නේ නැහැ. කය තියෙනවා පහස දැනෙනවා ස්පර්ශ කරන බලාපොරොත්තු වන්නේ නැහැ. හිත තියෙනවා හිතන්න පුළුවන් හිතන්නවා බලාපොරොත්තු වෙන මොනවද ගන්න තියෙනවා. එහෙනම් මොකද ඉතිරිලා තියෙන්නේ? ඒ තියෙනවා කියන්නේ විපාකේ. විපාකේ ආධාරය බව තින්නේ නැහැ. ඒකත් හේතු ඵලයක්. ඒ හේතුව ගෙවිලා ගියා ඵලයක් ගෙවෙනවා. එනම් මේක වර්ණයේ අවසානයේ පිරිනම් පැලේ කියනවා. මේකේ වැඩ කරන්නේ නැහැ පිරිනම් බාධාට ඔක්කොම දුවනවා. ඉතින් ගොඩනගගෙන ඉවර කරගත්තා අරිහත් ඵලයට පත් වුණා. ඵලය ඉවරෙච්ච දවසක විපාක ඵලයක් ඉවරයි. සියල්ලම නිදා. අන්න ආර්ය මාර්ගය දෙමින් පූර්ණ කරගන්න. ඉතින් ඕක තමයි ඉන්ද්‍රිය භාවනාව. මේ එකක් කිව්වහම ඒක අන්තරින් කණයි ශබ්දයයි සෝත විඥානයේ හැදෙන හැටි තෝ විදිහට දැනගන්න. පටිච්ච සම්පන්න කියන්නේ පටිච්ච සමුප්පන්න. කැමැත්තෙන් බැඳුනහම සමානයි උපත. මොකටද කැමැත්තෙන් බැඳෙන්නේ? චන්දරාගේ තමයි ඒ කියන්නේ. චන්දරාගේ බැඳුනහම කැමැත්තෙන් බැඳෙනවා. ඒතරම සමාන උපතක් එනවා. කැමැත්ත දූෂ්‍ය වෙලා තියෙනවා උපත දූෂ්‍යයි. පිනීමේ කැමැත්ත රෞද්‍රෙ දිහා බලන එක. හියාකින් හදගන්න රෞද්‍රෙ දිහා බලන්න හැ. යස හැ තමයි උඩ හදගන්න. කවලරන් බැලුවේ. ඒකට නම් කැමැති උනේ. ඔහුට කවදා හරි හම්බ වෙන්නේ සවලා වර්ණ జాතිය හැක් ලබා ගන්න හේතු. සෞත්‍රය හැක් ලැබෙන්නේ හේතු විතර හම්බුයි. ඒ කියන්නේ කුස.
සංකතයි
පටිච්ච සම්පන්නයි ක්‍රේ ධර්මයි වයි ධර්මයි. සංකතයි පටිච්ච සම්පන්නයි ක්‍රේ ධර්මයි වයි ධර්මයි කියන විස්තරය ගත්තාට පස්සේ. අපි හිතනකොට. ඇහැ සංකතයි පටිච්ච සම්පන්නයි ක්‍රේ ධර්මයි වයි ධර්මයි. රූපේ සංකතයි පටිච්ච සම්පන්නයි ක්‍රේ ධර්මයි වයි ධර්මයි. චක්කු විඥානේ සංකතයි පටිච්ච සම්පන්නයි ක්‍රේ ධර්මයි වයි ධර්මයි. කාර සංකේතයි පරිත්‍ථ සම්පන්නයි හේ ධර්මයි වයි ධර්මයි. ශබ්දේ සංකේතයි පරිත්‍ථ සම්පන්නයි හේ ධර්මයි වයි ධර්මයි. සෝත විඥානේ සංකේතයි පරිත්‍ථ සම්පන්නයි හේ ධර්මයි වයි ධර්මයි. ඔwidetilde. තවත් යන්න නැති චක්කු සම්පස්යෙන් සංකේතයි පරිත්‍ථ සම්පන්නයි හේ ධර්මයි වයි ධර්මයි. චක්කු සම්පස්යෙන් හටගන්න යම් වේදනාවක් ඇද්ද සංකේතයි පරිත්‍ථ සම්පන්නයි හේ ධර්මයි වයි ධර්මයි. ওই නිහරි හිතන්න දෙයක් නැහැ. හැවත් හා සම්බන්ධ ඔය ටික ගැලිලා ගියා. හැවත් නැති තියෙන සම්බන්ධය චන්දරාගේ ඉවරයි. අනිවාර්ය. භාවනාක්ෂය දියසක් කියන්නේ මොනවා? දකින්න ඕනේ. ඇහැ සංයෝජනද රූප සංයෝජනද කියලා අහනවා. ඇහැ සංයෝජන නෙමෙයි රූප සංයෝජන නෙමෙයි. ඇහැ රූපය කියන්නේ යම් චන්ද රාගයක් වීද? ඒ නිසා සංයෝජන. අනේ මේ කන සංයෝජනයක්ද? නැහැ. ශබ්දේ සංයෝජනයක්ද? ඒත් නැහැ. කනයි ශබ්දය කියන්නේ බැලු චන්ද රාගයක් ඇද්ද? ඒයි සංයෝජනයක්ද කියලා. සංයෝජනයක් ඇද්ද? ඒතර උපාදානයක් ඇවිලා. උපාදානයක් කියන්නේ භවයක් ඇවිලා භවයක් කියන්නේ ජාතියක් නෑ ජාතියක් නෝ ජරා මරණ සෝපරි දෙවියන්ගේ වෙන්නේ නේද?
මේකම රාමුන්නේ දැන් රූප දැකින්ද බෑනේ.
ඔව්.
ඒකෝ දැන් විඥාන වලට ආහාර නොදීන එකේදී
ඔව්
රූප නොබල විඥාන වරන්න තමයි කියන්නේ.
ඔව් ඒ කියන්නේ විඥානයි. දැන් අපි අර කිව්වේ මූල ධර්මයේ දැක්කට පස්සේ අපිට ඔය වෙනවා නම් කිසි විඥානයක් නම් අපිට දුක් කරදර දෙන්නේ විඥානීය අපේකින් නැති කරගත්තු නාම රූපේ වලයි. මූල ධර්මයේ දැකලා තියෙනවා. විඥාන නිරෝධ නම් නාම රූප නිරෝධ එන කලාවේ ඉස්සරද වේදනා පන්නාව පන්නන බවයි ඔක්කොම නිරෝධ. මේ විඥානීය නැති කරගත්තු හරි මොන විඥානීය. විපාක විඥානීය නැති කරගෙන ඉන්නේ අපි ඔක කරන්නේ නැහැ. එහෙනම් නැති කරගන්නේ මොකද්ද? සංකාර නිසා කොට ඇවිල්ලා යා විඥානයක් ඇද්ද? අන්න ඒක නැති කරගන්න ඕනේ. සංකාර පත්‍ය විඥාන. සංකාර නිරෝධ විඥාන දෝ. අන්නේ කයි නැති කරගන්න
විපාක විඥානේ
විපාක විඥානේ විපාක විඥානේ අපි දිනාට අපිට බලන්න නැහැ ඒක දැන් නැහැ මෙතන අන්නේ මන්න
ඔව්
දැන් අන්ද තියෙයි දිවි ඇයි දැන් දෙන්නේ නැහැ දැන් අන්ද තියෙදි දෙන්නට දිද්ද වෙලා තියෙන්නේ අඳගුණු බිහිවිලා ඉපදිච්ච එක නම් මෙලොවදී නිවන් දකින්නද එයා හේතුකේ අහේතුකේ නම් මෙලොවදී නිවන් දකින්නද හේතු
දකින්නද
ඔව් එහෙනම් මේ විපාකයක් ඇයි නැහැ විපාකේ වහර දැම විපාක ආවරණයක් වුණා ඉතින් ඇහැ කන පැහැදිලිව තියෙන කෙනෙක් ඉන්ද්‍රිය පැහැදිලිව තියෙන කෙනෙක් වෙන් නිවන් අවබෝධ කරගන්න. ඊට අවුන පසුතල් ඒ හැදී. ඒව අන්ද වෙලා නිදි වෙලා කියලා පස්සේ ඒක කරගන්න බැරුව යනවා. ඒ ඊතන මොන එක දකින්ද? ඇසිතියේ ගහන මොහොතක් තුල ඇහැට පේන රූප කෙරෙහි කන්ට ඇහෙන ශබ්ද කෙරෙහි මේ ආදී වශයෙන් අරමුණු කෙරෙහි අරමුණු වෙනකොට ඔය ආකාරයෙන් දකින්නේ හැකියාව ආපදාර ප්‍රණීත අන්දමින් භාවනා වෙන්නා කියලා කියනවා. එදාට ඊපස්සේ වරන් දෙන්නේ වෙන්නේ ඒක. ඇහිපිය ගහන මොහොත පේන මොහොත ඇහිපිය ගහන මොහොතක් යන්නේ කියලා. එයාට වැටුණා නම් මේක සංකතය පරිචා උපන්නයි කියලා ධර්මයි වය ධර්මයි අල්ලන්න දෙයක් නැහැ කියලා අදහස ආව නම් දකින්න කොට. අන්න භාවනාව වෙන්න. ප්‍රණීතයෙන් වැඩුවා කියන දාලා කියනවා කියලා නේද? ඒකම බලන්න. සමහරවිට වන්නකොට ඉස්සෙල්ලා දැකපු කෙනෙක් ආසාවෙන් ඇවිල්ලා බැඳිලා ඔක්කොම කියලා පස්සේ මම මෙහෙම බලක් ඇහුවානේ. ඒක ඇත්ත රසින් ඇත්ත ඒකනේ. විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ මතක් වෙලා ඊට පස්සේ නබලන්නේ වැඩක් නැහැ නේද? අන්නේ දුර. හැබැයි භාවනා ආරම්භ කළා. හැබැයි ඔය ආරම්භ කළා ටිකක් කල් යනකොට විනාඩි 5ක් විතර ආසාවෙ විතරේ නම් අරක මතක් වෙනවා. මතක් කියලා විඳින දැන. තවත් කම වෙනකොට විනාඩි 2ක් විතර යනකොට අරක මතක් කියලා ආසාවෙ විතර එක ආයෙ මතක් කරලා විඳින දැන. ආයෙ විනාඩියක් විතර යනකොට සත්තර 30ක් යනකොට සත්තර 10ක් යනකොට ඔහොමම ඉඳින බැරි වෙනවා. ඉතින් වැඩනද කියලා බලා ගන්න ඕනේ ඔය කිව්වේ. ඒක පාරම ආසාවල් නැති වෙන්නේ නැහැ. විනාඩි 15 එක දැකලාම තමයි දැන් අන්නේ විනාඩි 15 20 දැකලා ඉතින් මතක් කරපු එක තමයි ඒකේ වැද වැදේ වැඩින භාවනාව වැඩින ඉන්ද්‍රිය භාවනා 77 තමාගෙදීම ලැජ්ජාවක් ඇති වෙනවා අනේ මෙච්චර පිළිපින් දැන දැන තියෙන්නේ මට ආශාවක් මම ඊපස්සේ ගියායි මොකක් හරි තමාගෙදී ලැජ්ජා වෙනවා කියන්නේ වැඩිනු භාවනා 77 ඇයිදියේ ගන්න මොහොතින් එහෙම අපි වෙලා ඉන්නකොට යන්නේ තමා අනේ එතෙන්ට ආවම ඵලේ සම්පූර්ණයි ඉතින් ඒකයි කියන්නේ ඉන්ද්‍රිය භාවනාව ඉතින් ඔබ තේරුම් අරගෙන බලන්න මුලදී හරි අමාරු. මේ මුලදී අර ක්ෂණික වෙනවා කියලා බලන්න අනිත් ක්ෂණික වෙන්නේ නැහැ මට කිව්වොත්. ඒක අනුකූල වැඩේට ඕනේ. ක්ෂණික වෙන්නේම නැහැ.
දුක්පටික දවස්
කියන්නේ. ඔව් දුක් ආ දුක්ඛාපටි බලලා කිව්ව එකයි. ඉතින් සසරේදී අපි පුරුදු වෙන ආ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම ආස්වාදයන් කිසේ වෙලෙන බැඳෙන පුද්ගලයේ කැරිය තමයි සසරේ ආවේ. කජෙක් වෙලා, ඇමතියෙක් වෙලා, පංචකාම සම්පත් ආශ්‍රය කරන වේජාතිය කෙනෙක් වෙලා ඒ වාස්ත්‍රය කරපු හුරු හුරුද්දා කරගෙන නම් ආවේ එහෙම ආපු කාලෙට මේ අධ්‍යව ලැබලා තියෙන පෙර එහෙම නග මෑත අධ්‍යවුල් එහෙම නම් අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එනකොට හරි අමාරුයි පාලනය කරගන්න. ඉත ඇදලා මෑත. මෙන්න මෙහෙම ගෙනා. ඒකේ හිත මුදවා ගන්නද දුක්ඛා ප්‍රතිපදාව. හරි අමාරුයි ඒක ආස්වාදේ ගන්න. අත්තරී. දන්දා විච්. හැබැයි දුක් ප්‍රතිපදාවක් උනත් බොහෝ කාලයක් මේ ප්‍රායෝගිකව පුහුණු කරගෙන යනකොට යම් ලැබෙන පටන් ගන්නවා තීක්ෂණ නුවණ. දුක්ඛ පටිපදායම කියන තික්ඛ විචාරය. සමහර කෙනෙක් ඉන්න රබරෙදි බ්‍රහ්මචාරී ගුණ පූර්ණය කරගෙන යෝගීන වශයෙන් නැත්නම් ඒ දෙන චෛත්‍ය වශයෙන් රෝහල් ආදී වශයෙන් ආවදන් ඉන්නේ. ඊයර දැක්ක ගාම අරවට ආසාවල් වෙත යන්නේ අසුභාව වෙනවා. ඊයර හග්ගේති මාර්ගය වඩන. අර ඇලීම් ගැටීම් අතු වෙලා ඉන්නේ නැත්නම්. ඊයර හරි වයස් දුක පටිපදාය. ආරම්භ කරනකොට නුවණ බොහොම ටිකයි. ආරම්භයේදී කොහොම සුළු නෝනකට වැටේ. බලයන් යනකොට සීපා විඥා විලා සුඛා පරිපදා සීපා විඥා කියන දෙක වැටේ. සුඛ ප්‍රතිගලාව පහසු වීම කරගත් තීක්ෂණ වුණත් නේද. ඉතින් ඒකට අපි කරන්නේ සීපා පරිපදා යන්න බලන සජවුරු වෙලා හැම ඉරුවා. මොකද අන්තපූර්ති ආයන පංචකාම සම්පත්තිය විදගෙන හිටපල හරිම අමාරියකින් දෙකියා. බොහෝ දුක් ප්‍රතිපදාවකින් තමයි උත්තර හැකරෙන්නේ ඉන්න ඕනේ. ඵලයේ වැඩේ. හැබැයි හේතු විරෝධනා ඵල විරෝධ නිසා යාර වහනයක් නෑ කල්තිය පහනයක් වගේ සිදුනට ආහාර නැත්නම් විඥාන විරෝධ වෙන නිසා ආහාර නොදී ඉන්න උනස්සා ආහාර නැති කරගෙන හිටියොත් විඥාන විරෝධ වෙනවා අවබෝධින් ඥානයක ලැබෙනවා කියන්නත් බෑ ආහාර නිසා ලැබෙන එක ආහාර නිදු කරගන්න ආහාර නිදු කරගෙන ඉන්නේ විඥාන නිදු කරගන්න ඒක හේතුඵල ධර්ම කතාවක් නේද දුකදී අනාදාහරි මේක කරගන්න කිව්වා
නේද
සෝතාපන්න ඵලයේ ධර්ම අවබෝධයෙන් ආවට පස්සේ ඇලීම් ගැටීම් දුරු කරගන්න ඕනේ කියලා කියනවා විඥාණයට ආහාර නොදුන විඥාණයට ආහාර දෙන එක හෝ නොදෙන එක අතර උසහායෙන් ආවට පස්සේ කරන්න පුළුවන් වැඩක් දෙන එක අපි අවතීයෙන් හිටියොත් ඒ වගේම අදායක වෙලා හිටියොත් ඔන්නෙහි කමක් නැහැ විදිනවා කියන්නේ දෙන්න පුළුවන් විතර ප්‍රමාද අඳාලාරි ගන්නෑ මනුස්ස දෙන්නේ නැමයි දොර ආහාර නැතිනම් විඥාණ නිරෝධය එහෙමත් විඥාණ නිරෝධය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීතෙන් හදන පුද්ගලෙ මුදෝකු කිරි අරගෙන ඉවෙලා හිටා සීතල වතු පිළි කරලා දානවා පත්තක් අරගෙන ඉතින් ගහනවා ගහනකොට පේදාගෙන කියන විතෙන් ටික උදමත් වෙනවා ඒ විතෙන් ටික අරගෙන එන වාදිනේ දාලා දැන් ඉතින් විතෙල් අරගන්න දැන් මේ විතෙල් ගන්න ක්‍රමය දැන් එතනින් මොකද කරන්නේ දුකසේ අඬලා අර වැඩේම කරනවා එතන බොහොම සන්තෝෂයෙන් ඉනහරි වැඩේ කරනවා වැඩේ හරියට කරුවා නම් විතෙල් වලින් බාධාවත් තියෙනවා කියලා අඳාලාහයි වැලිය හරියට කරන්නම් දිතෙල් හම්බුනේ. හිනහයි සන්තෝෂයෙන් හරි වැලිය එහෙම කරානම් යන දිතෙල් හම්බුනේ. ඇනිම හෝ හිනහවීම දිතෙල් හම්බුනේ ප්‍රමාදාවක් නෙමෙයි වාර. අඳාලාහයි මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන යන්න නිවන හම්බුනේ. දීපි සම්පෝඥාන්ගේ මතුවෙන වෙලාවෙදී ඒක මතුවේ. දැන් දුකසේ එනකොට දුකසේ ඉන්නේ මොකද? තනතුමක් ආපු නැති නිසා. ළමයා අඳාදා ඉන්නකොට ඔළුව අත ගන්න පටන් ගන්න තරමට ළමයාගේ ළමයා ඉන්න හැටි. පස්සේ ඔළුව අතගෙන අම්මා ඔළුව අත ගන්න ටිකක් වෙලා අඳානයි. මම උසන්න ආලා ඉන්නේ කොයි. එච්චෙල්ලා මම හුවේ දැන් ඉන්නේ. නෑ අයියා කරේ. යා හුදාන ආලා ඉන්න කියලා අම්මා දුන්නාම ධර්මයේ නැගිලා ඉදින්. හුවේ ගියත් දිනා මෙන්න පුතේ හුවේ. ඔයි දින දහම් කියේ සමාධි හිත කියලා වෙන අය වෙලාවක් එනවා. අත්‍යවශ්‍යම සාන්තිය මතු වෙච්ච වෙලාව. මේක හම්බුනේ මතු වෙනවා. ඒක අයින් කරන්න බැහැ. සතර හරි පටාණිය වන්නකොට සතර පොණක පුරුණ වෙනවා නැති මේක. ඒක ධර්මතාවයක් නෙවෙයි. අමුතිය කරන්න දෙයක් නැහැ. ඉතින් ඉන්දිය භාවනා ඔකින් තේරුම් ගන්න ඉතින් පොර විදිහට තමයි ගා දේශනා කරලා තියෙනවා ඒක තමයි කියන්නේ. තේරුම් ගන්න. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අරමුණක් එනකොට මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා ඒක තමයි භාවනාවක් වශයෙන් කරගෙන යන්නේ ඒක නැවත නැවතත් ඒකේ දෙනවා කියලා පෙන්නනවා ඉතින් මොකද මතක ශක්තිය දුර්වල වීමක් තියෙනවා කියලා පෙන්නනවා ඒ වුණාට එහෙම කරගෙන ගියාට දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් භාවනාව සිද්ධ කිරීමේදී අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන කෙනේ තමයි මූල ධර්ම ඒක එකක් ඒ කර්මස්ථානයක් වැඩි වෙනද ගන්න එක අවස්ථාවක් පමණයි ඒ කියන්නේ දැන් මේක තමයි අපි කියන්නේ ක්ෂණික සමාධිය වෙනුවට ක්ෂණික සමාධියත් උපචාර සමාධිය වෙනුවට උපචාර සමාධියත් අර්පණා සමාධිය වෙනුවට අර්පණා සමාධියත් වන්න ක්‍රමයේ වුණාට පස්සේ මතක ඇතිවෙන්න දෙවි හේතුව එතන ගැලවිලා ගිලිහිලා අමතක වෙන්න හේතුව මොකද ඒ සමාධිය වැඩි හේතු ක්‍රමකටාව තුන තියෙන අලු බලු වශයෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න වෙන ක්ෂණික සමාධිය වෙනුවට ක්ෂණික සමාධිය ප්‍රියත්ම කරන්න පුළුවන් ඒ අපිට හුඟක් වෙලා තියෙන්නේ හැම ක්ෂණික සමාධියෙන් නැන අවධානය යොමු කරලා ඒ අතර එන්නේ අරමුණු බොහෝ වේගවත් අරමුණු වෙන අවස්ථාවක් තියෙනවා. අපි වැඩ කරනකොට එක එක විදිහක්. ඒ විලාසය අපි අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන අවස්ථාව ඒක නෙමෙයි. ඒ විලාසය දකින්න ඕනේ රාගීත ද්වේෂීත මොහොතේට හේතු වෙනවද නැද්ද කියන විමර්ශනයෙන් ඉඳලා. එහෙම වෙනවනම් ඒ වත්තර ගන්න. ඒ වත්තර ගත්ත ක්ෂණික වැඩ පිළිවෙල ගෙනියන්න. ඒ ක්ෂණිකව කරන වැඩ පිළිවෙලදී ඒ දැන කරන වැඩේට ඒ මොහොතේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒක හරියට කරනවා කියන එකට අවධානය යොමු වෙන්න ඕනේ. අන්නේ එතකොට ඉදින්දි වැටෙනවා ක්ෂණික සමාධිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වළඳ සුදුසු අවස්ථාවක් තියෙනවා. අර අපි අර ඉස්සලා කිව්ව විදිහට ඒක උපචාර සමාධිය. අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ගන්නවා. දැන් අපි හිතමුකෝ දැන් චක්කුං අනිත්‍ය, රූපං අනිත්‍ය, චක්කුං අනිත්‍ය, රූපං අනිත්‍ය, සෝතං අනිත්‍ය, සබ්දෝ අනිත්‍ය. මේ ආදී වශයෙන් වළඳන්න පුළුවන්. අයකන විවනාසී ශරීරය ඔක්කොම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම අරගෙන. ආයතන භාවනා වශයෙන් මේක වඩන්න පුළුවන් ස්කන්ධ භාවනා වශයෙන් වඩන්න පුළුවන් දැන් මේ විදිහට උපචාර සමාධිය ගන්න ඕනේ මොකද චක්කුන් අනිත්‍යං රූපං අනිච්චා උපචාර සමාධිය තිබුණේ නැත්නම් ඊළඟම ගන්න තියෙන්නේ මොකක්ද අනුපිළිවෙල මතක තියාගන්න අනේ උපචාර සමාධිය නැත්නම් ඊළඟම මොකද ගන්න අන් පොඩක් හිතින්ද වෙන ඉතින් හුරු කරගන්නවා අපි ඉස්සෙල්ලා චක්‍රය එහා කාණ දිව නාසාරී දිගත චක්කුන් අනිච්චං රූපං අනිච්චං සෝතං අනිච්චං සද්දෝ අනිච්චං ගානං අනිච්චං ගන්ධෝ අනිච්චං දිවහා අනිච්චං රසෝ අනිච්චං කායෝ අනිච්චං පොට්ටබ්බෝ අනිච්චං මනෝ අනිච්චං ධම්මෝ අනිච්චාති දැන් අපි අනුප්‍රඥෝ අනුලෝපතිලෝ වදින් වෙන උපචාරය උපචාරකෙන ළඟම හැතිරෙන්න ඕනේ ඒ තැනම හතුරවන්න ඕනේ අනුපිළිවෙලට හතුරවන්න ඕනේ අනු උපචාර වෙනවා ධම්මෝ අනිච්චං මනෝ අනිච්චං එකින් පොට්ටබ්බෝ අනිච්චං කායෝ අනිච්චං සතෝ අනිත්‍ය, දිවහා අනිත්‍ය, ගන්ධෝ අනිත්‍ය, ගානං අනිත්‍ය, රූපං අනිත්‍ය. එතකොට සද්දෝ අනිත්‍ය, සෝතං අනිත්‍ය, රූපං අනිත්‍ය, චක්කුං අනිත්‍යන්ති. ආයි චක්කුං අනිත්‍ය, රූපං අනිත්‍ය කියනවා ඒක. චක්කුං අනිත්‍ය දුක්ඛං අනාත්ත, රූපං අනිත්‍ය දුක්ඛං අනාත්ත, සෝතං අනිත්‍ය දුක්ඛං අනාත්ත, සද්දෝ අනිත්‍ය දුක්ඛං අනාත්ත, ගානං අනිත්‍ය දුක්ඛං අනාත්ත, ගන්ධෝ අනිත්‍ය දුක්ඛං අනාත්ත, දිවහා අනිත්‍ය දුක්ඛං අනාත්ත, රසෝ අනිත්‍ය දුක්ඛං අනාත්ත. කායෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, පුට්ඨබ්බ අනිත්‍ය දුක්ඛ අනාත්ත, මනෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, ධම්මෝ අනිත්‍ය දුක්ඛ අනාත්තාති. ධම්මෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, මනෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, පුට්ඨබ්බ අනිත්‍ය දුක්ඛ අනාත්ත, කායෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, සසෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, ජීවහා අනිත්‍ය දුක්ඛ අනාත්ත, ගන්ධෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, ගානං අනිත්‍ය දුක්ඛ අනාත්ත, සද්දෝ අනිත්‍ය දුක්ඛ අනාත්ත, රූපං අනිත්‍ය දුක්ඛ අනාත්ත, රූපං අනිත්‍ය දුක්ඛ අනාත්ත, චක්ඛුං අනිත්‍ය දුක්ඛ අනාත්තාති. ආයන චක්ඛුං අනිත්‍ය දුක්ඛ අනාත්ත. එන්නේ කිනේ නානු පිළිවෙත්. අනුලෝපති ලෝමති යනකොට ආ උපචාරය එනවා. දැන් උපචාර වුණා නම් අපිට ඕක වරදීන. උපචාර වැඩි. උපචාරය වැඩි නෝ. ඒ වෙලේ ඉතම අනුලෝපති ලෝමති වඩනකොට අපි කරන හැම වැඩක්ම අවධානය යොමු වෙනවා. අවධානය යහක් වෙන්නේ. එදිර මතක රහස් කියන නැගිටයි. මතක අඩු වෙනවා නම් උපචාර සමාධිය පුරුදු කරගන්න. මුදිරන් කියුවා. අන්න ඉතින් එතෙන්ද තියෙන්නේ මේකයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මයේ දකින්න ගන්න ඒක 2 3 4 5 ඒ 5 4 0 2 එක ආ යන්න පුළුවන් මතක ශක්තිය හොඳයි මතක ශක්තියම තමයි ලබ්ධ භාවනාව ඒක නිකන් දකින්න සමත විදර්ශනා සමෝ වැඩිනවා අර කියන ආයතන භාවනාව එකයි වෙනද තියෙන්නේ ඉතින් ඒක ස්කන්ධ භාවනාව රූපං අනිච්චං වේදනා රූපං අනිච්චං දුක්ඛං අනාත්ත වේදනා අනිච්ච දුක්ඛානාත්ත සංඥා අනිච්ච දුක්ඛානාත්ත සංඛාරා අනිච්ච දුක්ඛානාත්ත විඥානං අනිච්ච දුක්ඛං අනාත්තාන්ති විඥානං අනිච්ච දුක්ඛං අනාත්ත සංඛාරා අනිච්ච දුක්ඛානාත්ත සංඥා අනිච්ච දුක්ඛානාත්ත වේදනා අනිච්ච දුක්ඛානාත්ත රූපං අනිච්ච දුක්ඛං අනාත්තාන්ති රූපං අනිච්ච දුක්ඛං අනාත්තය අනුලෝකතුල වේකනේ රූපල සතන උපචාර සමාධියෙන්ද අර මේ අමතක වෙන එක හතර වෙලා යනවා ඊට පස්සේ අපි වැඩක් කරනකොට වෙන දෙයක් තියෙන්නේ ඒ වැඩ කරද්දී හැට ලස්සන කරගෙන අමතක ඉන්න පුළුවන්. මේ අමතක වෙනවා නම් අන්ධෝ ප්‍රතිලෝම වශයෙන් වට ස්කන්ධ භාවනාව, ධාතු භාවනාව, ආයතන භාවනාව මේ යදී ස්කන්ධ ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් අනිත්‍ය දුක නැත් වශයෙන් බලන්න සිද්ධ වෙනවා. මේක ඒ විදිහ තමයි ඒක ප්‍රම කරගන්න. පංචස්කන්ධ වශයෙන් බලමු ස්කන්ධ භාවනාව. චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඤ්ඤාණ ධාතු ජීවහා ධාතු ජීවහා විඤ්ඤාණ ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු දහක් මේ ධාතු කොටස් ධාතු වංශිකාරය මේ ඉහත් ගන්න පුළුවන් ධාතු ධාතු කියලා ධාතු ධාතු බලන්න හතර ධාතු වල බලන ආපෝ ධාතු, තේජ ධාතු, ආය ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර පිළිබඳව බලන්න. මේ තව ක්‍රමයක්. ධාතු මන්තිකාරය. හතර ධාතු වශයෙන් 18 ධාතු වශයෙන් කොහොම බලන්න පුළුවන් මේක? එදින ඉතිරක බලාගෙන යන ක්‍රමයක්. ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන්. චක්ඛ ආයතන, සෝත ආයතන, මේ චක්ඛ ආයතන, රූප ආයතන, සෝත ආයතන, ශබ්ද ආයතන එහෙම බලන්න පුළුවන්. චක්ඛ ආයතන අනිත්‍ය, රූප ආයතන අනිත්‍ය, සෝත ආයතන අනිත්‍ය, ශබ්ද ආයතන අනිත්‍ය එහෙම යනවා පුළුවන්. ඉතින් ආයතන භාවනා කරනවා ගන්න. ඉතින් ස්කන්ධ ධාතු ආයතන පරිත්‍රාණ උපාද මේ හැම එකකින් සමන්පුර යන්න පුළුවන්. සමන්ත ගැලපෙන එක කොයි තැනින් තෝරා ගන්න. සමන්ගේ අදහස් කරනවා එක්ක ස්කන්ධ භාවනාව ගැලපෙනවා, එක්ක ධාතු භාවනාව ගැලපෙනවා, එක්ක ආයතන භාවනාව ගැලපෙනවා, එක්ක පරිත්‍රාණ උපාද භාවනාව ගැලපෙනවා. ඉතින් සමන්ත ගැලපෙන භාවනාව කොයි තැනින් ඒ කර්මස්ථාන දෙක හොයා ගන්නවා. වැඩ ගැලපෙන කාට පස්සේ තමයි සෑහළු වෙලා නිදහස් වෙලා හිත නිදි යන හැටි පේනවා නම් ඒකම ගන්න යනවා. ඒක කොහොමද නිවන් දැකලා බලන්න. කෙලවර කරන කම ඇති. ආනාපාන සති භාවනාව ගැන දවසක් විස්තර කරපු වෙලාවක අලුපාඩු වගේ ටිකක් ගැන කරනවා මේ ආස්වාස කළ යුතු දෙයක් ප්‍රස්වාස කළ යුතු දෙයක් ඒක තේරුම් ගත්තා කියලා කියනවා. මොකද ආස්වාස කරන්න ඕනේ ආස්වාස කරනවා කියලා කියන්නේ ආර්ය ආස්වායක මාර්ගයේ තනකුල්දී ආස්වාස කරනවා ලෝකේ අනාර්යස්වායක මාර්ගයේ තනකුල්දී ප්‍රස්වාස කරනවා. කොටින් කියනවා දෙයින් ගත්තොත් ඒකයි. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා රහති, මිත්‍යා සමාධි ඒකත් ප්‍රස්වාස කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ගැත්ත ආශාස දහම. මේ ආශාස කරන එකයි පස්සාස කරන එකයි මේ ලෝක ධර්මයේ පවපැත්ත. ඒ වගේ නම් මේ නොකඩේටි මත පස්සාස කරමින් ආරි මාර්ගයේ වැඩිමත වන පැත්ත ආශාස කරමින් කටයුතු කරන මේ ආශාස පස්සාසයේ නිවන් මඟ දියතිනවා. මේක තමයි ආරි විනී ආශාස පස්සාස. මේ පංචස්කන්ධේ ආශාස විරහිතයි අනාස්වාසිකයි කියලා පෙන්නලා තියෙනවා. රූප කන්දු අනාස්වාසිකයි වේදනා කඳු අනස්සාවිකු. දැන් මෙහෙම දේශනාවක් තියෙනවා. අනස්සාවද. ඒ කියන්නේ උලක නිමේ විදියට. මොකෙන්ද කියන්නේ පහකලිත මොනවාද? අතුරුකලිත මොනවා කියලා දැනගෙන පහකලිත පහ කරනවා, අතුරුකලිත අතුරු කරනවා. ඒක නිවන් තමයි. මේ ඉතින්දී අපි දකින්න මෙහෙමද? දැන් හුස්ම රැල්ලට හිත යොමු කරලා ගන්න එහෙම ක්‍රමයකට තියෙනවා. හැබැයි ඒකත් අර මූල ධර්මයේ දැක්කයි තමයි කරන්න පුළුවන්. ලෝකයේ අනාතප්පේ දැක්කයි. එයා දකින්න ක්‍රම තියෙනවා විවිධාකාර 84000 ක්‍රම වලින් නිවන් මඟ ගන්න පුළුවන් මූලධර්මයේ දැක කරපුවා. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා තේරුම් ගත්තට පස්සේ එයා එක නිගමනයක් කරනවා ලෝකයයි යමක් යම් තැනක වීනා යම් තැනක වෙයිනා අපි යම් තැනක වන්නේ නම් ඒ ඔක්කොම අයින් කළ යුතුයි. ඔය මූලධර්මයේ තේරුම් ගන්නට පස්සේ ලෝකයේ පණවන්න පුළුවන් නානා ප්‍රකාර ක්‍රම වලින් රූපස්කන්ධ, වේදනායස්කන්ධ, සංඥායස්කන්ධ, සංකාරයස්කන්ධ, විඤ්ඤායස්කන්ධ කියලා පංචස්කන්ධය කියන ලෝකේ පැහැදිලි. ওই දහකාර ලෝකයක් පනවනවා. ඇහැ රූපයේ රණ ශබ්දයේ නාසික ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේ හය අහකලා ලෝකයක් පනවනවා. ඒ තව ප්‍රේම ලෝකෙ විතරයි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු ආදී 18 ධාතුන්ගේ මාර්ගයෙන් ලෝකේ පනවන්න පුළුවන්. ওই දහ ලෝකයක් පනවනවා. ඒකට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් දක්කායතන රූපාතන සෝතාතන හද්දායතන ගානායතන ගන්ධායතන දිවහායතන රසායතන කායායතන පොට්ටබ්බායතන මනආයතන ධම්මායතන මේ ආයතන 12 කරලා තවත් ලෝකයක් පනවන්න බැහැ. එහෙනම් මේ කියන කොයි ආකාරයෙන් හරි එකක් අරගෙන අපිට පුළුවන් මේ තුලින් ලෝකේ යන්තර කරන් එතන මිලෙන්න අවශ්‍යයි. ආකෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව යන්තර කරන් එතන ලෝකයක් පනවන්න. ඒකේ අවශ්‍ය කරන මූල ධර්මය නැත්නම් එතන ලෝකයක් පනවන්න බැහැ. ඉතින් එන්නේ ඒ වගේ දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ එකින් එකින් වෙංගිලා යන ආකාරය. දැන් මේ කය හැදිලා තියෙන හැටි අපි දැක්කොත් එහෙම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව තියෙනවා. ධාතු හතරක සම්පින්දණයකින් හටගත්ත වාස්ලේ කයක් අපිට තියෙනවා. දැන් මේක දකින්න ඉස්සෙල්ලා. දැන් මේවලු වාස්ලේ කයක් අරගෙන මේ තුල චිත්ත, මනෝ, විඥාන ආදී වශයෙන් කියන යම්කිසි දැනීම දැනීමට හේතුකාරක වන්නා වූ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ හතරක්. මේ රූපස්කන්ධයක් එක සම්බන්ධ කරගෙන මේකේ බඳනම සත්‍යයේ විද්‍යාමාන. සත්‍යයේ යන්තරක විද්‍යාමාන එතරම් දුකක් විද්‍යාමාන වෙන්නේ. අසහනයක් විද්‍යාමාන වෙන්නේ. යන්තරක සත්‍යයේ කටින් එන විද්‍යාමානත්වයේ නතර වුණා. එතරම් දුකක් දුක්ක් විද්‍යාමානෙ ඉවරයි. ඉතින් අපිට ඕනකම තියෙන්නේ යන්තරක දුක හටගත්තද මේ ධාතු හතරෙන් හටගත්ත සම්පූර්ණ යන්තරක එතරම් දුක හටගන්නවා. මේ ධාතු හතරේ යන්තරක නැද්ද? එතරම් දුකෙන් ධාතේ මේක ඒකත් එක්තරා 84000 ධර්මස්කන්ධ යන ක්‍රමෙන් නිවන් දකින එක ක්‍රමය. දැන් මේ ක්‍රමෙන් ඔන්න අපි දැනගන්නත් පුළුවන්. අපි දකිනවා මේ බඳු වාස්ලියක අයක් අරගෙන මේ බඳු හිතක් අයක් ඇති ජීවත් වෙනවා කියන්නේ සමාජී ජීවත් වෙන්න ගියාම. අපිට ජීවත් වෙන්නලා තියෙන රාග, දේශ, මොහ, ලෝභ, දේශ, මොහ ආදී ගහන විච්ච සමාජයක. ඒ බඳු දෘෂ්ටිගතකින්ගේ සමාජයක ජීවත් වෙන්නලා තියෙනවා. ඒවා නිසාම ඒ අය ඇලෙනවා, වැටෙනවා, හුලා වෙනවා. ඒ බඳු සමාජයක් තමයි ජීවත් වෙන්න ඉන්නේ මට. ඒ තරගෙට මොන දෙන්න සිද්ධ වෙනවා. ඒ පොරේට බහිඳ සිද්ධ වෙනවා. නිසා හැම වෙලෙම අසහනකාරී මානසිකත්වයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ දුකට මුලක් තියෙනවා මේ සමාජයේ නික මහ දුකක් වෙලා තියෙනවා. මට දැන් ඕනේ මේකෙන් නිදහස් වෙන්න. අනුකූල නිදහස් වෙන්න ඕනේ. මේ යන්නේ මේ හුස්ම රැල්ලේ නිවන් දකින්න හැටි කියලා කරන්නේ. ඒක තියෙන ස්වභාවයක් නිය විග්‍රහ කරනවා. ඉතින් මෙන්න මෙතන හිතගත්ත කෙනා ඊළඟට දකින්න. ඉතින් මේ සමාජයේ එකතු වෙලා ඉන්න තාකල් එක හිතියොත් තමයි එකයි තියෙන්නේ හේතුවෙන් තමයි එකයි ඊමේ දුක්ඵලය ලැබෙන්නේ. එන අනේකට මේ ලෝක සමායගේ සම්බන්ධයෙන් අයත් වෙලා ඉඳ තියෙනවා. එක්කීමෙ වෙන්නේ තියෙනවා. උදකලා විවේකී වෙන්න තියෙනවා කොච්චර හොඳ. ඒ වුණා තමයි මේ දී කටයුතු කරගෙන ඉන්න මාත. පැවිදි ආයත වගේ ඒ අවස්ථාව නෑ. මට කොහොම හරි මේ සංස්ථාවල කරන්න ඕනේ පිරිසත් එක්ක. ගෙදර ඇවිත් අතුරු කරලා තියෙන ගෙදර ඉන්න අපු දරුවෝ ආදී පිරිස එක්ක. නෑද ඇවිත් පිරිස එක්ක. මේගොල්ලෝ ඔක්කොම රාග දේශ මොහ සහගත අදහස් නම් පතුරවන්නේ. මටත් ඔය සාගර මූණ දෙන්නේ. හැබැයි මට මහ වදයක් ඕන. ඇලෙන්න ගැටෙන මුලා වෙන පැත්තෙන් අහක් වෙන්න හදන මට ඇලෙන්න ගැටෙන මුලා වෙන්නම ඒ පැත්තටම යොමු කරනවා ඒ පැත්තටම නා පොළොවට මේක මහා පදයක් කරදරයක් ඒක දුක්ඛාගත බව දාහසහගත බව අසහනකාරී බව මට පේනවා මොනව කරන්නද මමත් කරගත්ත පාප කර්ම පාවිද්‍යාවෙන් බැහැගත්ත කාම මේකනේ මම හොඳයි කියලා පරණුව කරගෙන මට මේ කරදරේ ඇති කරන්නේ මම කරගත්ත දේ නිසා වෙන කෙනෙක් නිකක් නෙමෙයි මොනව කරන්නද හැබැයි මම ඉවසින් ඉන්න කොයි එකේ මට තවස්තාවක් හම්බෙන්න බැරි නිදහස් වෙනවා නැති වෙන්නේ නැහැ. කොයි ලදහම්. එළි වෙනකන් ඉන්දියානු විද්‍යාව හැය වෙන තමයි බය වෙන්නේ. තාම කියලාගේ මොනවයි පහම. දෙදෙනින් ප්‍රශ්න, පහකින් ප්‍රශ්න ඔක්කොම. හැබැයි ඔක්කොම ආවේ ඔක්කොම ප්‍රශ්න කරන මිනිසු. ඔය නිසාම නිදි මත කාරේ. හත අට වෙනකොට ඔක්කොම. මට මොඳ වෙලා අකන් වෙලා උන් පූජා කරතර. දාත උනා නාමේ උනා බැලුවා එක එක බුරෝන රහේ නැහැ, එක එක ළඟල් නැහැ නේද, කිදිරි ගන්නවා එක එකවත් නැහැ. මං කාවලේ තනියම ආන හොඳ වෙලාවක විවේකීව එකලා ඉඳ වෙලාවක් මට හම්බුනා. දැන් මේ දැන් කතා කරන දෙන්න කෙනෙක් නෑ. ඔක්කොම ඉතේ ඉවිලා තමයි කයි කතා කරන්නේ. මට නිදිමත් නෑ. මොකද? නිදිමත හැදෙන්න හේතුව තියෙනවා බුද්ධි. මට ඕන වෙලා තියෙන මේ නිදහස් වෙලා. මේ වෙලාවෙ නිකන් ඉන්න ප්‍රබෝධි අවස්ථාවෙ නිකන් බලා හිටව මට. දැන් හොඳ වෙලාවක් අහුවේ. දැන් මේ මිනිස්සු කාර්යය ඇඳි හැටි පැදුවේ හැටි කමන්නේ නෑ. නැතිකලා ඉඳකට අපහසු විදියක. දැන් කල්පනා කරනවා. අනේ දැන් මේ අවස්ථාව. උදේ ඉඳන් හැයන් ගමන තිබුණා. කරන්න දෙයක් නැහැ මම විපාකස් ඡන්දයක් වශයෙන් මම ගොඩනගා ගන්නත් වැඩ පිළිල තියෙන එක හාමු ඒ ඇතුලේ ඉන්නේ නමුත් මට මොහොතක් අහු වෙනවා මට හසුක දැන් මට හොඳ මොහොතක් අහු වෙලා තියෙනවා කාර්යය තැන්ගෙන ගියේ ඉන්නත් නැතුව ඉඳහස් වෙන දැන් මම මේ පුතු වෙන දින හරි බිම වෙන දින හරි ඉන්නේ ඉඳහස් වෙ ඉන්නේ ලැබුණාද මට ඉඳහස් දැන් මට දැනකෝ තියෙනවා කොහෙද ඉන්නේ එහෙ රත් වෙනවා මෙහෙ රත් වෙනවා අරහට ඇඟ රෙන්න ඕන මෙහාට ඇඟ රෙන්න ඕන දැන් කොහොමද කාය දිහා තියෙන්නේ ඔක්කොම මග යන වෙලාවක් කරගත්තාම කයින් මග යන දිලාවක් නෑ. හයත් එක්කනේ මට ඉඳේ වෙලා. කයින් නිසා හට ගන්න දුකක් මෙහෙකක් ඇද්ද? මට ඒක විඳින්න වෙලා තියෙනවා. ඊනම් දැන් මට ඕනකම තියෙන්නේ මොන හේතියෙන්ද මේ කය නිසා වෙන්නේ? කය මොනවද තියෙන හින්දා? මොනවද මේ කයේ තියෙන්නේ? මේ කයේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරක් තියෙනවා. මේ හත් කරන්නේ මොකක්ද? මේ ධාතිය දාන්නේ හිමින් නෙමෙයි. මේකේ තියෙන තේජෝ ධාතුව. කුවිත වෙලා. ධාතිය මත වෙන. මේ තද වෙන්නේ ඒ කියන අතර. මේකේ තියෙන පඨවි ධාතුව. එතකොට මේ තියෙන මේ හිමින් ජල මර්ගා ගන්නවා. හිම මත වෙලා ඉනවා. ඒ මෙහි හිරේන මොකක්ද? මේකේ තියෙන ආපෝ ධාතුව. වාය ධාතුව මොකද කරන්නේ? මේ ධාතු තුනට ගෝචර වෙච්ච වාය ධාතුව ඒකේ ඕන ඕනේ විදිහට හිරකන තවකට වායු ධාතු වල පදේලා වාදේ සතු වෙලා ඒක පැත්තේ. පඨවි ධාතු තිබුණ නැත්නම් ඒ වාදේ සතු කරන්නේ කක් නැහැ. පඨවි ධාතු ඉන්නේ වටකලන්නේ තව කරන්නේ. එහෙනම් මේ ධාතු හතරෙන් තුනක් මහ වතු දෙනවා. ආපෝ ධාතුයි, තේජෝ ධාතුයි, පඨවි ධාතුයි මේ තුන තමයි මේ බෙදලා හිරකන තියන්නේ වායු ධාතු. වායු ධාතු විතරක් තිබුණා නම් කොච්චර නිදහස්. මේ හිරකිරීම, කලකිරීම බැඳීම මෙතන නැහැ. මෙන්න මේ ටික දකින්න. මෙන්න මෙතෙන් දකින්න. මනස හිර වෙලා තියෙන ධාතු හතරක් එක්ක. මේ ධාතු හතරෙන් හටගත්ත කයට මනස හිර වෙලා තියෙන නිසා තමයි මේ ධාතු හතරෙන් මිදිච්ච නිදහස ලබන්න බැරි. එහෙනම් මේ ධාතු හතරෙන් ධාතු තුනක් අහක් කරලා එක ධාතුවකට මගේ මනස තියන්න පුළුවන් නම්. අන්න හේතුඵල ඇති නිගමනයක් ගන්න. එහෙනම් ඒ තමයි වායෝ ධාතුව. එන මගේ මනස වායෝ ධාතුව පිරිනම කරනවා. අනිත් ආසු වලින් අයින් කරලා කොහොමද ඒ කරන්නේ? ඈත යන දෙයක් නෑ, මගේ ළඟම හුස්ම උඩට යනවා, කොල්ල යට යනවා. ඒ කියන්නේ වායු හැල්ල. මෙන්න මේ වායු හැල්ලට මගේ මනස යොමු කරනවා අනිත් ආසු ගුණේ විදිහට. මෙන්න මේ අදහස තියාගන්න. ඒ නිදහස බලාපොරොත්තුෙන් නාසයේ හිත කියන්නේ නැතුව. අද එහා මෙහා යන වායු හැල්ලට හිත තියන ප්‍රවාහනිකුරු හුස්ම ගන්නවා ආයි. මෙන්න මේ වෙලාවේ දිග වෙලාවක් යනකොට මනස වායු ධාතු අරමුණු කරන ධාතු තුනක් අරමුණු කරන්නේ නැතුව යනවා. ආපෝ ධාතුවයි, පරිවි ධාතුවයි, තේජෝ ධාතුවයි අරමුණු කරන්නේ නැතුව වායු ධාතු අරමුණු කිරීමට හිත හිටිනකොට වායුවේ ගති ලක්ෂණය හිත දෙන. අර කියන ධාතු තුනේ හිත නොහිටින. මෙන්න මේ වෙලාවේ මුළු ශරීරයේ සෑහළු වෙනවා. වායුවක් වායුවට පත් වෙනවා. නිදහස් වෙන්න පටන් ගන්නවා. තමයි දැනෙන ශරීරයේ බල දැනෙනවා. කැක්කුම වේදනාවේ හිරවීම එකක්වත් දැනුන්නේ නැහැ. නිදහස් වායුවක් වාගේ ශරීරයේ වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ විශාල සතුටක් එනවා. මම දැන් ධාතු තුනක තියෙන හිරවන්දනේ නිදහස්. දැන් වායු ධාතු නිදහස්. කොච්චර සැහැල්ලුද? කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. මෙන්න මෙතෙන්ට එනකොට අපි බලාපොරොත්තු වෙච්ච ධානයට සම්පන්න වන්නා වූ ධාන උපචාරය මෙතන. මෙන්න මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? අර ඕකේනා දැන් උද්ඝහ නිමිති අවස්ථාවට ආවා. උද්ඝහණය කළා කියන්නේ වායු උද්ඝහණය කළා. දැන් හිත තියෙන්නේ වායුව. ශරීරයේ වැටෙන්නේ වායුවක් වාගේ. මෙන්න මේ විදිහට ඇතිනා විශාල චිත්ත ප්‍රසාදයක්. වායුමය කයක වායුමය මූණ වායුවකම පිරා දෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව